නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සේයථාපි භික්ඛවේ වත්ථං පරිසුද්ධං පරියෝදාතං තමේනං රජකෝ යස්මින් යස්මින් රංගජාතේ උපසංහරේය යදි නීලකාය යදි පීතකාය යදි දෝතකාය යදි මංජෙට්ඨකාය සුරත්ත වන්නමේ වස්ස පරිසුද්ධ වන්නමේ වස්ස තං කිස්ස හේතු පරිසුද්ධත්තා භික්ඛවේ වත්තස්ස ඒවමේව කෝ භික්ඛවේ චitte අසංඛිලෙත්තේ සුගති පාටි කංඛාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය සතියේදී ආරම්භ කරා මජ්ක්‍ධිම නිකායේ එන වත්ථූපම සූත්‍රය මුල් කරගෙන ධර්මදේශනා මාලාවක් පවත්වන්න. එතකොට මේ ධර්මදේශනාවෙදී ඇත්තටම භාගතුන් වහන්සේ උපක්ලේශයන් ගැන යම් පමණක සඳහනක් කරනවා. ඉතින් ඇත්තටම උපක්ලේශ ගැන අපි ඊට කලින් සාකච්ඡා කළා වෙනත් අර්ථයකින්. උපක්ලේශ පිළිබඳව මූලික අර්ථ තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි සමත භාවනාවක් යම් කෙනෙක් වඩනකොට ඒ සමත භාවනාවට පැමිණෙන විවිධාකාර බාධාවන් වශයෙන්, එහෙම නැත්නම් අපිට හඳුනා ගන්න අමාරු සියුම් මන්දමේ කෙලෙස් වශයෙන් නැත්නම් මෙස් වලාගෙන පැමිණෙන කෙලෙස් වශයෙන් අපිට උපක්ලේශයන් හඳුනා ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් තමයි අත්‍තරම අපි කලින් දේශනා මාලාවේදී මේ උපක්ලේශ සූත්‍රය මුල් කරගෙන සාකච්ඡා කළේ. ඊට පස්සේ තවත් එනවා උපක්ලේශ සම්බන්ධයෙන් විස්තරයක් විසුද්ධි මාර්ගයේ. ඒ තමයි විපස්සනා උපක්ලේශ වශයෙන් විපස්සනා භාවනාවක් වඩද්දී ඒ පැමිණෙන විවිධාකාර ප්‍රතිඵලයන් පාදක කරගෙන කොහොමද හිත රැවටෙන්නේ, ඒවා කොහොමද උපක්ලේශ බවට පත් වෙන්නේ කියලා තවත් සාකච්ඡාවක් උපක්ලේශ ශීර්ෂයෙන් එනවා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි ඇත්තටම අපි මේ අද ඒ වගේම ගිය සතියේත් සාකච්ඡා කරමින් යන්නේ. ඒ තමයි රාග ద్వේෂ මෝහ තවදුරටත් විස්තරණය වෙලා යනකොට, ඒවා තවදුරටත් විහිදලා යනකොට, තව තව බෙදිලා ප්‍රභේද වෙලා යනකොට, ඒවයෙන් කොහොමද තව සියුම් කෙලෙස් හටගන්නේ, ඒ සියුම් කෙලෙස් වලටත් උපක්ලේශ කියන වචනේ භාවිතා වෙලා තියෙනවා. අන්න ඒ සම්බන්ධ විවරණයක් තමයි ඇත්තටම මේ වත්ථූපම සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ සූත්‍රය දේශනා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ එක්තරා උපමාවක් දෙනවා. ඒ තමයි වස්ත්‍රයක උපමාව. ඒ නිසාමයි මේකට වත්ථූපම කියන නම යෙදිලා තියෙන්නේ. ඉතින් මේ වස්ත්‍රයක උපමාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මුලින්ම යම්කිසි අපිරිසුදු ඒ වගේම කිසිම මේ පිළිවෙලක් නැති වස්ත්‍රයක් තියෙනවා නම් අන්න ඒ බඳු වස්ත්‍රයකට යම්සි මිනිසෙක් රජකෙක් යම් හෝ පිරිසුදු වර්ණයක් ගන්වන්න ගියාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. රතු පාට දාන්න ගියාට, කොළ පාට ගාන්න ගියාට, නිල් පාට පොවන්න ගියාට ඒ කර්මය සාර්ථක වෙන්නේ නැහැ. මොකද අර වස්ත්‍රය අපිරිසුදුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අපේ හිතත් ඒ අන්දමින් අපිරිසුදු හිතක් නම් අපිට තියෙන්නේ. එතකොට ඉතින් ඒ බඳු සිතක් මුල් කරගෙන අපිට ඊළඟ ආත්මෙදි දුගතියක් තමයි කැමති වෙන්න සිද්ධ වෙන්නේ. දුගතියක තමයි උපදින්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අද අපි මාත්‍රකාව කරගත්ත පරිදි බුදුරජාණන් වහන්සේ ඕකෙම අනිත් පැත්ත දේශනා කරනවා. ඒ තමයි යම් කෙනෙකුට පිරිසුදු හිතක් තියෙනවා. එයාට පුළුවන් සුගතියක් කැමති වෙන්න හරියට අර පිරිසුදු වස්ත්‍රයක් ඒ පඬුපවන කෙනෙක් නැත්තම් රදන් ගන්වන කෙනෙක් රජකෙක් එයා වෙන යම් හෝ පිරිසුදු වර්ණයක් ගන්වන්න ගියාම, ලස්සන පාටක් ඒකට ගන්වන්න ගියාම, පඬු පොවන්න ගියාම, පාට ගන්වන්න ගියාම ඒක සාර්ථක වෙනවා. මොකද මේ වස්ත්‍රය බොහොම පිරිසුදුයි. අපි හිතමු මේක බොහොම පිරිසුදු සුදු පාට වස්ත්‍රයක්. ඉතින් අපිට රතු පාට ගන්වන්න අවශ්‍ය නම් ඉතින් ඒ කටයුත්ත සාර්ථකව කරගන්න පුළුවන්. නිල් පාට ගන්වන්න පුළුවන් නම් ඒක සාර්ථකව කරගන්න පුළුවන්. මොකද වස්ත්‍රය පිරිසුදුයි. ඒ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි අපේ හිතත්. අපේ හිත පිරිසුදු නම් අපිට වමනා කටයුත්ත ඒ හරහා ඉෂ්ට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් හිත තියෙන්නේ තනිකරම මේ උපක්ලේශ වලට යට වෙලා, මේ කෙලෙස් වලට යට වෙලා, කෙලෙසුන්ගේ වහල් භාවයක තමයි හිත පවතින්නේ. ඉතින් ඒ අන්දමින් බුදුරජාණන් වහන්සේ කරන විස්තරයේ විවරණේ උපක්ලේශ ධර්මයන් 16ක් පිළිබඳව මෙතන සඳහන් වෙනවා. ඉතින් අපි ගිය සතියේද සාකච්ඡා කළා කොහොමද මේ එකක් අරගෙන අපි ඒක හිතින් ඉවත් කරගන්න. එහෙමත් නැත්නම් සතිපට්ඨානෙ මුල් කරගෙන අපි කොහොමද ක්ලේශයක් හිතෙන් ඉවත් කරගන්නේ කියන එක ගැන සෑහෙන දුරට අපි ගිය සතියේ දී සාකච්ඡා කළා. විශේෂයෙන්ම සතිපට්ඨානයක් වඩන යෝගාවචරයේ සරලව යා කායानुපස්සනාවකින් පටන් ගත්තොත් ඉතින් එයා සිහිය පිටවන්න උත්සාහන්ත වෙනවා. ටික ටික සිහිය දියුණු වෙන්න ඊට පස්සේ සම්පජඤ්ඤේ පවත්වන්න උත්සාහන්ත වෙනවා. මේ කය පිළිබඳව මේ තියාගත්ත අරමුණ පිළිබඳව විස්තර විභාග බලන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ මේ කටයුත්ත සාර්ථක වෙන්න ටික ටික එයාට පුළුවන්කමක් ලැබෙනවා. තව ටිකක් ගැඹුරින් සූක්ෂමව මේ දෙහා බලන්න, විස්තර සහිතව බලන්න. මේවා ඇතිවීම නැතිවීම ස්වභාවයක්, වෙනස් වීම ස්වභාවයක්, විපරිණාම ස්වභාවයක් පිළිබඳව තේරුම් ගන්න දැන් ටික ටික ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා. ඊට පස්සේ මේකෙම තව සියුම් වීමක් වශයෙන් වේදනානුපස්සනාවේදී එයාට මේවා තියෙන වේදනා ස්වභාවය, සැප වේදනා, දුක් වේදනා, නොදුක් නොසුව වේදනා කියලා මේ කය මූලික කරගත්ත වේදනාවන් හඳුන ගන්නත් පුළුවන්. ඒ වගේම හිත මූලික කරගත්ත සොම්නස්, දොම්නස් වේදනාවන් හඳුන ගන්නත් පුළුවන්. දැන් මෙහෙම දැන් ටික ටික සූක්ෂම වෙමින් යන මේ ගමන ඊට පස්සේ හිතට යොදලා බැලුවොත් ඊට පස්සේ හිතෙත් පහළ වෙන විවිධ කෙලෙස් ස්වභාවයන්, එමත් නැත්නම් කුසල් ස්වභාවයන්, අකුසල් ස්වභාවයන් මේවා හඳුන ගන්නත් දැන් මේ යෝගාචරයට පුළුවන්කම ලැබෙනවා. ඒතකොට ඒ වෙනුවට යෝගාචරයාගේ හිතේ යම් පමණක සතියක් දිනු වෙලා, සම්පජඤ්ඤයක් දිනු වෙලා, ඒ නිසා යාට ඒ හිතේ පහළ වෙන කෙලෙස් වශයෙන් හඳුනා ගැනීමේ කුසලතාවයක් දැන් පවතිනවා. ඒ නිසා යා කෙලෙස් වල වසඟයට ලක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට යාට ක්ලේශය වශයෙන් දකින්න පුළුවන් කමක් දැන් පහළ වෙලා තියෙනවා. ඉතින් ඔන්නෝබඳු පදනමක් අපි මුලින්ම හදාගන්න අවශ්‍යයි අපේ හිතේ කෙලෙස් দমনය කරගන්න. ඉතින් ඊට මෙහාදී අපි ඇත්තටම කෙලෙස් দমনය කරගන්න එක්තරා අන්දමකින් වෙනත් ක්‍රමහරහා. උදාහරණයක් වශයෙන් අපි සීලයක් සමාදන් වෙලා ඉන්නකොට අපි මේ සීලේ හරහා යම් පමණකට හික්මෙනවා. මොකද මේ හිතේ පහළ වෙන්නේ නිරන්තරයෙන්ම යම් යම් කෙලෙස් ස්වභාවයන්. ඉතින් ඒවට අනුව අපි කටයුතු කරන්න ගියොත්, කයෙන් කටයුතු කරන්න ගියොත්, වචනයෙන් කටයුතු කරන්න ගියොත් ඒක තමන්ටත් අනුන්ටත් හානි කරයි. ඉතින් මේ බව තේරුම් අරගෙන කෙනෙක් කය හික්මවා ගන්න, කය සීලාචාර කරගන්න, වචනේ හික්මවා ගන්න, වචනේ සීලාචාර කරගන්න, සීලයක් උපයෝගී කරගන්නවා. ඉතින් එතකොට මේ මුලදි තියෙන්නේ සංවර සීලයක් නැත්නම් විරති සීලයක්. ඉතින් මේ විදිහට අපි ඒ අකුසල් වලින් කයෙන් සිද්ධ වෙන්න පුළුවන් අකුසල් වලින්, වචනයෙන් සිද්ධ වෙන්න පුළුවන් අකුසල් වලින් බේරගන්න අපි සීලය පාවිච්චි කරනවා. නමුත් ඉතින් මේක එක අතකින් කියනවා නම් తాවකාලිකව අපි යොදාගත් උපක්‍රමයක්. ඊට පස්සේ අපි ඉන්ද්‍රිය සංවරයක් කරහා යම් පමණක මේ ආරක්ෂාව ලබා ගන්නවා. ඇහැ මුල් කරගෙන නරක දේවල්, වැරදි දේවල්, හිත කෙලෙසන දේවල් බලන්න යන්නේ නැතුව ආරක්ෂා වෙනවා. ඊළඟට කන මූලික කරගෙන ඒ හරහා විවිධ ශබ්ද හරහා හිත කෙලෙසෙන එක වළක්ව ගන්න උත්සාහන්ත වෙනවා. ඒ වගේම නාසය, දිව, කය, මනස මුල් කරගෙනත් සෑහෙන දුරකට අපි ඉන්ද්‍රිය සංවරයක් කරහා ආරක්ෂා වෙනවා කෙලෙසුන්ගෙන් හිත බේරගන්න. නමුත් මේ ඔක්කොම ඉතින් තාමත් බැලුවාම හරියටම ක්ලේශයට එල්ල කරව පහරක් කියන අමාරුයි. හැබැයි නිවරදිවම ක්ලේශය හඳුනගෙන ක්ලේශය ප්‍රහාණය කරන වැඩපිළිවෙලක් පටන් ගන්න චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක් ආරම්භ වෙන යුගය කියලා කියන්න පුළුවන්. මොකද එතෙන්දී ඇත්තටම ක්ලේශය වශයෙන් දකින්න යෝගාවචරය ඉගෙන ගන්නවා. එතෙන්දී තමයි යාට මුහුණට මුහුණලා ක්ලේශයත් සමග සටන් කරන්න මට්ටමකටපත් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්ට එන්න නම් අර කියපු මූලික සුදුසුකම් ටික අපි ගාව තිබීම වැදගත්. නැත්තම් අපිට වෙන්නේ ඒ ක්ලේශය දිහා බලන්න ගියාම දන්නෙම නැතුව ඒක අස්සට රිංගගෙන ඒකේ වහලෙබ් බවට පත් වෙලා ඒකට අනුයාත වෙලා ඒකෙම ලඟ ගන්න ස්වභාවයක්, නැත්නම් ඒකට අපිත් දන්නෙම නැතුව උදව් කරන ස්වභාවයක්. මොකද ඒ තරමට කෙලෙස් කියන එක හරිම සූක්ෂමයි. හිත පොළඹවන සුළුයි, හිත රවට්ටන සුළුයි. ඉතින් අන්න ඒ බඳු කෙලෙස් එක තමයි දැන් එහෙමනම් මේ අපිට ගණඳුන කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි එකපාරටම චිත්තානුපසනාවක් කරන්න කලබල නොවි මේ මූලික සුදුසුකම් ටික සකස් කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් ඒ මට්ටමට ටික ටික අපි කායනුපස්සනාවක්, වේදනානුපස්සනාවක් කරහා ඒ උමනා කරන සුදුසුකම් ටික සකස් කරමින් යනකොට ඉබේටම වගේ හිත දිහා බලනවා. ඉබේටම වගේ හිතත් බලන්න පුරුදු වෙනවා. ඉතින් යෝගාචරය ඒක ඊට පස්සේ වාර්තා කරනවා. සක්මණේ ඉඳද්දි මේ විදිහට මම සිහිය පවත්වමින් ගියා. ටික ටික මම කායानुපස්සනාවේ යෙදුනා. ඊට පස්සේ දන්නේම නැහැ ඔන්න හිතට යම්කිසි ද්වේෂයක් පහළ වුණා. ඉතින් ඒක මම දැක්කා. ඒක දිහා මම බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට ඔන්න ද්වේෂය නැති වෙලා අඩු වෙලා ගියා කියලා ඉතින් එයාට වාර්තා කරන්න පුළුවන් මට්ටමට අත්දැකීම් ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ කියන්නේ ඇත්තටම මේක තියෙනවා එක්තරා අන්දමක ස්වාභාවික ගලනයක්, ස්වාභාවික ගමනක්. අපි බල කළා චිත්තානුපස්සනා කිරීම වෙනුවට අර වගේ මූලික සුදුසුකම් ටික සකස් කරමින් යනකොට, ඉදිරියට යනකොට නිතැතින් හිත දිහා බැලෙන ගතියක්, ඒ බලලා කෙලෙස් හඳුන ගන්න ගතියක්, ඒකේ වහල් භාවයෙන් මිදෙන ගතියක් නිතැතින් හට ගන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම සතියේ තානිසංශයක් වශයෙන් නැත්තම් සතියේ තියෙන සුවිශේෂ හැකියාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක්තරා උපමාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා, සති දෝවාරිකෝ භික්කවේ අරිය ශාවකෝ සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති කියලා. දැන් මේ සතිය කියන එක හරියට දොරටුපාලයක් වගේ. මේ හොඳට දියුණු කරගත්ත සතිය දන්නවා මේ හිතේ පැවැත්වී යුත්තේ මොනවාද, හිතේ නොපැවැත්වී යුත්තේ මොනවාද කියලා. ඉතින් ඒක උපමාවක් වශයෙන් කියන්නේ දොරටුපාලයාගේ ක්‍රියාව. දැන් ඒ කාලේ දොරටුපාලයෙක් කිව්වහම එයා තමයි තීරණය කරන්නේ ඒ දොරටුවෙන් ඇතුළට යන්න සුදුසු කෙනා කවුද, නුසුදුසු කෙනා කවුද කියන එක. ඉතින් එතකොට එයා දන්නවා මේ ඇතුළත් වෙන්න හදන කෙනා පිළිබඳ විස්තරයක්, එයාට මතකයක් තියෙනවා. ඒ නිසා එයාගේ නුවණ, විචක්ෂණ බුද්ධිය පාවිච්චි කළා. මේ පැමිණෙන කෙනා මේ ඇතුළු නුවර වාසියෙක් නම්, එහෙමත් නැත්නම් යහපත් පුරවැසියෙක් නම් එයාට යන්න ඉඩ දෙනවා. එහෙම නැතුව යම්කිසි ඔත්තුකාරයෙක් නම් නැත්නම් සොරෙක් සතුරෙක් නම් එයාට යන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට එයාගේ කාර්යය තියෙනවා අර නිවැරදි දේ තෝරා ගැනීමත්, වැරදි දේ අතහැරීමත් කියන ගුණය. ඔන්න ඔය ගුණය බුදුරජාණන් වහන්සේ නිසා සතියේ තියෙන ගුණය ඉස්මතු කරන්න තමයි දොරටුපාලයාගේ උපමාව දෙන්නේ. සතියත් එතකොට හරියට නිකන් දොරටුපාලයෙක් වගේ. අපි සතිමත් භාවයේ දියුණු කරගෙන ඉදිරියට යනකොට, ඒකට සම්පජඤ්ඤය එකතු වෙනකොට, නුවණ එකතු වෙනකොට මෙන්න මේ වගේ අපි දිහා බලාගෙන ඉන්න ගතියක්, නිරන්තරයෙන්ම අපිත් එක්ක ඉඳිමින් සතිය අපිව නිවැරදි කරන ගතියක් පටන් ගන්නවා. ඉතින් එතකොට අපි ඒකට අවනත වෙන්න ඕනේ. ඒ සතියෙන් කියන අවවාදයට නතු වෙන්න ඕනේ, ඒක කියන දේ අහන්න ඕනේ කියලා අපි නිහතමානීව ඒ සතිමත් භාවයෙන් එන ඉල්ලීම අපි ඉෂ්ට කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් අපි සක්මනේ යෙදෙනකොට මං කලනොත් කිව්වා වගේ, දැන් හිතට රාගයක් පහළලා තියෙනවා නම් සතියෙන් පෙන්ලා දෙනවා දැන් ඔන්න හිත රාග බරිතයි. හිතේ තියෙනවා එක්තරා අන්දමක නොසන්සුන් බවක්. හිතේ තියෙනවා දැවිල්ලක්. මේ රාගය නිසා පහළ වෙච්ච දැවිල්ලක් කියලා යා සතියෙන් පෙන්ලා දෙනවා. ඊට පස්සේ අපි නුවණ පාවිච්චි කළ යම් උපක්‍රමයක් යොදලා ඒ පහළ වෙච්ච ක්ලේශය දුරු කර ගන්නවා. ඉතින් එතකොට අර සතියෙන් පෙන්වා දීමත්, ඒ වගේ මේ කෙලෙසය අස්සට නොගිහින් ඒකට නතු නොවි, ඒකට වහල් නොවි, ඒකට මුලා නොවි යම් දුරස්ථ භාවයක් සහිතව ඒ ක්ලේශය ක්ලේශය වශයෙන් දැකීමත් කියන මෙන්න මේ හැකියාවන් ටික යෝගාවචරය තුළ තිබීම අවශ්‍යයි. ඒ ටික තමයි සතියෙන් සම්පජඤ්ඤයෙන් හදලා දෙන්නේ. එහෙම හදාගත්තට පස්සේ තමයි දැන් එයාට ක්ලේශය ක්ලේශය වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට එයා ඒ දිහා බලන්නේ මම රාග බරිත වෙලා කියලා අදහසකින් නෙමෙයි. එයා එතකොට බලන්නේ මේ හිතේ රාගයක් පහළ වෙලා. ඒතර මේ රාගය කියන එක ක්ලේශයක් බව හඳුනා ගන්නවා. ඒක ක්ලේශය කියන තැන තියලා තමයි බලන්නේ. නැතුව මම දැන් රාග රක්ත වෙලා, මම රාග බරිත වෙලා කියලා එහෙම මමෙක් මෙතෙන්ට ඇඳගන්නේ නැහැ, කෙනෙක් පුජ්‍යලයක් ඇඳගන්නේ නැහැ. මේ හිතක රාගයක් පහළ වෙලා කියන තැන තියලා තමයි බලන්නේ. ඉතින් බඳුම ස්වභාවයක් තමයි ද්වේෂයක් සම්බන්ධෙන්නුත් කියන තියෙන්නේ. හිතේ ද්වේෂයක් පහළ වුණාම මට කේන්ත ගෙහින් මට මේ මගේ හිත දැන් ද්වේෂබරිත වෙලා කියලා එහෙම කතාවක් නෙමෙයි. හිතේ ද්වේෂයක් පහළ වෙලා දැන් ඔන්න ද්වේෂයක් තියෙනවා. ඒතර ද්වේෂය ද්වේෂය වශයෙන් හඳුනා ගන්න යෝගාචරයා පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ විදිහට අපි දැන් ගිය සතියෙත් ඇත්තටම මේ දේවල් සාකච්ඡා කළා. ඒතර මේ අන්දමේ ප්‍රතිපදාවක් අපි දිගට කරගෙන යනකොට තමයි හිත ටික ටික මේ රාග ද්වේෂ මෝහයන්ගේ ග්‍රහණයෙන් මිදෙන්න පටන් ගන්න. ඒ ග්‍රහණය මිදෙන අවස්ථාවේදී තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ තව ටිකක් අපිට කෙලෙස් වල තියෙන විවිධ හැඩතල, විවිධ ස්වરૂපයන් පෙන්ලා දෙන්නේ. ඉතින් එතන අපි ගිය සතියේ සාකච්ඡා කළා මෙතනින් කෙලෙස් කීපයක් අභිජ්ජා විසම ලෝභය, ඒ කියන්නේ තද බල විෂම වූ ලෝභයක්, අනිත් කෙනෙක්ගේ දෙයක් සම්බන්ධයෙන් අපේ හිතේ පහළ වෙන්න පුළුවන් ලෝභයක්, ඒ ගැන අපි සාකච්ඡා කළා. ඊට පස්සේ ව්‍යාපාදය ගැන සාකච්ඡා කළා, ක්‍රෝධය ගැන සාකච්ඡා කළා, ඊළඟට උපනාහය ගැන සාකච්ඡා කළා, ඊට පස්සේ මක්ඛ කියන මකු බව ගැන ටිකක් දුරට සාකච්ඡා කළා. ඇත්තට මේ මකු බවයි පලාසයයි කියන එක දෙක නිකන් එකට යන ගතියක් තියෙනවා. දැන් මකු බව කියන එක ගැන අපි ගිය සතියේ සාකච්ඡා කරාම කීප දෙනෙක් ඒ ගැන ප්‍රශ්නත් නැගුවා. දැන් මකු භවයේ තියෙන ස්වභාවය තමයි අපි තව කෙනෙක්ගෙන් ලැබපු එක්තරා අන්දමක උපකාරය. ඒ කියන්නේ හැල්ලුවට ලක් කිරීම, ඒ ගැන නොතකා හැරීම, ඒක පහසුවෙන් අමතක කිරීම. එතන තියෙන්නේ අර කිසිම කෘතඥ භාවයක් නැහැ. අකෘතඥ බවක් තමයි තියෙන්නේ. හදවතේ නැහැ ඒ ගුණය මතක තියෙන ගතියක්, එහෙමත් නැත්නම් කළ උපකාරය මතක තියෙන ගතියක්. ඒ වෙනුවට හරි ඉක්මනට ඒක හැල්ලුවට ලක් කරනවා, ඒක අවඥාවට ලක් කරනවා. ලක් කළා මේ ඒ තමන්ට ලද උපකාරය අමතක කළා දානවා. දැන් ඕකෙම ඊළඟ පැත්ත තමයි පලාස කියලා කියන්නේ. එතෙන්දී ඇත්තටම තමන් අනෙකුත් ගුණවතුන්ව හැල්ලුවට ලක් කරනවා. තමන් හොඳාකාරම දන්නවා තවත් කෙනෙක්ගේ ගුණයක් තියෙනවා කියලා. හැබැයි ඒ ගුණය හැල්ලුවට ලක් කරනවා. ඉතින් නිබන්ධු සත්‍යයක් තමයි පලාස කියලා කියන්නේ. ඒකටම පාලියෙන් යුග ග්‍රාහය කියලා කියනවා. ඉතින් මේ විදිහට අපි කළ උපකාර අමතක කිරීමත්, ගුණය හැල්ලුවට ලක් කිරීමත්, ගුණ මකුවීමත් කියන එක මේ මක්ක පලාස කියන කෙලෙස් වලින් සිද්ධ වෙන කාර්යයක්. ඉතින් යම්කිසි කෙනෙක්ගේ හිතේ මේ මකු බව සෑහෙන දුරට බලපවත්වනවා නම්, ඉතින් යාට කොච්චර උපකාර කරත් මතක හිටින්නේ නැහැ. යා ඒක හැල්ලුවට ලක් කරනවා. ඉතින් යාගෙන් ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. සමහරවිට ඉතින් අමතක කිරීම අමතක කෙනෙකුට උපකාරය අමතක වෙන්න පුළුවන්. නමුත් යම්සි කෙනෙක් නැවත උපකාරයක් නැත්නම් ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙච්ච අවස්ථාවකදී ඒක එයා ඉෂ්ට කරනවා නම් ඒක ඉතින් ලොකු වැරද්දක් නැහැ. මොකද මේ කරපු හැම දෙයක්ම මතක තියාගෙන ඉන්න තමයි. නමුත් අර තවත් කෙනෙක්ගේ තියෙන නුගුණය තමයි එයාට විවිධාකාර අයගෙන් උදව් ලැබෙනවා. හැබැයි ඒක කිසිම උදව්වක් මායින් කරන්නේ නැහැ. කිසිම උදව්වක් ගැන සැලකිල්ලක් නැහැ. ඒ උදව් ගැන කිසිම තැකීමක් නැහැ. එයා යාට උවමනා විදිහට හැසිරෙනවා. අර තවත් කෙනෙක්ට උවමනාවක් ඇති වුනහම, නැත්තම් උපකාරයක් උවමනා වුනහම, ඒ ගැන සැලකිල්ලක් නැතුව අර කරපු උපකාර ටිකත් අවඥාවට ලක් කළා, හැල්ලුවට ලක් කළා කතා කරන ගතියක් තියෙනවා. ඒ වගේමයි අර තමන් සමහරවට ඇසුරු කරනවා ගුණවතුන්, නැනවතුන්, ප්‍රඥාවන්තයින් ඇසුරු කරනවා. හැබැයි තමන්ගේ හිත ඉඩ දෙන්නේ නැහැ ඒ ගුණවත් බව පිළිගන්න. ඒ ප්‍රඥාවන්ත බව, තවත් කෙනෙක්ගේ තියෙන හැකියාව, කුසලතාවය, ප්‍රඥාවන්ත බව, ගුණවත් බව පිළිගන්න තමන්ගේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ගුණය මකා දාන ගතියක්, ගුණය හෙලා දකින ගතියක්, ඒ ගුණය හැල්ලුවට ලක් කරන ගතියක් තමන්ගේ හිතේ තියෙනවා. ඉතින් මේක ටිකක් ළඟින් යනවා මාන්නක්කාරකමට, නැත්තම් මානයට. හැබැයි මේකේ වෙනසකුත් තියෙනවා. ඇත්තටම මානය පිළිබඳව ඉස්සරහදී අපිට කතා කරන්න පුළුවන්. නමුත් මෙතෙන්දී ඇත්තටම විශේෂයෙන්ම පලාස කියන නුගුණය ගැන, නැත්තම් ක්ලේශය ගැනයි අපි කතා කරන්නේ. එතෙන් තියෙන්නේ අර කෙලින්ම තව කෙනෙක්ගේ ගුණය මකලා දාන ගතියක්, තව කෙනෙක්ගේ ගුණය හැල්ලුවට ලක් කරන ගතියක්. ඉතින් මේ කෙලෙස් අපේ හිතේ පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා මේවා අපි හිතන නරකයි මේ පොත්වල තියෙන දේවල් කියලා, මේවා මේ අපේ හිත්වල තියෙන දේවල්. කොහොමද මේ අපේ හිත් මේ බඳු කෙලෙස් වලට ලක් වෙන්නේ? අපි උදාහරණයක් වශයෙන් පිරිසක් ඇසුරු කරද්දී ඒ පිරිසේ ඉන්න ගුණවතුන් අපිට හඳුන ගන්න පුළුවන්ද? ඒ පිරිසේ ඉන්න නැනවතුන් අපිට හඳුන ගන්න පුළුවන්ද? හඳුනාගෙන අපිට ඒක අගය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ සත්පුරුෂ ඇසුර අපිට අගය කරන්න පුළුවන්ද? ඒ සත්පුරුෂ ඇසුරට අපිට නැමෙන්න පුළුවන්ද? ඒ වෙතර නැඹුරු වෙලා අපිට වාසය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි අයගෙන් ඈත් වෙලා, ඒගොල්ලෝ ඇති වැඩක් නැහැ, ඒගොල්ලන්ට ඒගොල්ලෝ දන්න දේ මමත් දන්නවා, ඒගොල්ලෝ ගාව තියෙන ගුණේ මා ගාවත් තියෙනවා කියලා මේ තමන් එතරම් ගුණ ඇති කෙනෙක් නොවුනත් මේ අනුන්ගේ තියෙන ගුණේ හැලුවට ලක් කරන ගතිය, නැත්නම් ඒ අය හා සමාන කරලා තමන්ව සලකන ගතිය තුල ඇත්තටම අර අනිත් කෙනාගේ ගුණේ මකන ගතියක්, ගුණේ හැලුවට ලක් කිරීමක්, ගුණේ නොපිළිගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක අතකින් අර අපි තුළ විශේෂයෙන්ම අස්මිමානය බරපතල විදිහට ක්‍රියාත්මක වෙනකොට පුජ්‍යල භාවයක් බරපතල විදිහට ක්‍රියාත්මක වෙනකොට මේ தත්ත්වය තින් වඩාත් දරුණු වෙනවා. මොකද අපිට තවත් කෙනෙක්ගේ ගුණයක් පිළිගන්න නම් අපි තුල සෑහෙන නිහතමානී ගුණයකුත් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපි ලොකුවට හදාගත්ත මාන්නකාරකමක් තියෙනකොට හදාගත්ත පුජ්‍යල භාවයක් තියෙනකොට ඉතින් අර තව කෙනෙක්ගේ ගුණේ ඉදිරියේ නැමෙන්න අපිට හිතෙන්නේ නැහැ. ඒකට ගෞරව කරන්න අපිට හිතෙන්නේ නැහැ. ඒක හදවතින් පිළිගන්න අපිට හිතෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඒ ගුණේ මකලා දානවා. නැත්තම් ඒක හැල්ලුවට ලක් කරනවා. දැන් එතකොට මෙබඳු අගුණයක් නැත්තම් මෙබඳු උපක්ලේශයක් අපේ හිතේ පහළ වුණාම ඉතින් ඒකත් තර වගේම අපිට සතියෙන් තේරුම් ගන්න පුළුවන් නම් උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි පිරිසක් එක්ක කටයුතු කරද්දී ඉතින් අර වගේ අපිට ගුණවතෙක් ඇසුරු කරන්න හම්බ වෙනවා. මේ අවස්ථාවක් ලැබෙනවා. දැන් අපි ඇත්ත එක්ක කතා බහක පිළිසඳරක යෙදෙනවා. ඉතින් එතකොට යාගේ ගුණ අපිට පොඩ පොඩ තේරෙනවා. හැබැයි ඒ තේරෙනකොට අපේ අනිත් පැත්තෙන් අදහසක් පහළ වෙන්න පුළුවන්. නැත්තම් හිත විතර්ක කරන්න පුළුවන් මේක ඇති වැඩක් නැහැ. මෙයා දන්න දෙයක් නැහැ. මෙයාගේ ඇති ගුණයක් නැහැ. මෙයා කරන්නේ මව පෑමක් කියලා මේ Tamanට හැමයි දැනි දැනි මේ ගුණේ පෙනිපෙනි අර ගුණේ වහන ගතිය. ගුණේ මකන ගතිය. ගුණේ හෙලා දකින ගතිය අපි තුල ක්‍රියාත්මක වෙනවා නම් අන්නේ මොහොතේදී අපිට හඳුනා ගන්න පුළුවන් දැන් මේ පහළ වෙන්නේ ගුණමකු බවක්. දැන් මේ පහළ වෙන්නේ පලාසයක්. දැන් මේ පහළ වෙන්නේ මකු බවක්. කියලා මේ Tamange හිතේ දැන් පහළ වෙන ක්ලේශය හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙනම් අපිට ඒබඳු අවස්ථාවක් කියදෙන්න ඕනේ. ඒබඳු අවස්ථාව පහළ වෙන්න ඕනේ හරියට මේ ක්ලේශය හඳුනා ගන්න. මොකද මේ කෙලෙස් අපිට බලෙන් පහළ කරගන්නවා වෙනුවට ඒ අවස්ථානුකූලව පහළ වෙන ක්ලේශය එතන එතන හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඔකද එහෙනම් අපි මේ සතිපට්ඨානය කියන එක එක්තරා කාල සීමාවකට සීමා කරන්නේ නැතිව එහෙමත් නැත්නම් භාවනා කරන කාල පරිච්ඡේදයකට පමණක් සීමා කරන්නේ නැතිව දැන් එහෙමනම් මේ යෝගාවචරයා මුළු දවස පුරාම මේ සතියෙන් ඉඳිමින් සතියෙන් හිත දිහා බලමින් ඒ හිත පිරිසුදු කරන කාර්යය නිරත විය යුතුයි. නිරන්තරයෙන් මෙයා හිත ගැන අවධානයෙන් ඉන්න අවශ්‍යයි. ඒතර එයාට තමයි තේරෙන්නේ මේ දැන් නම් ඔන්න මේ හිත අර වගේ කෙලස් පැත්තකට නතු වෙනවා. හිතේ ක්ලේශයක් පහළ වෙනවා. ඒ කියන්නේ මේ අවස්ථා ටික සම්බන්ධ වෙන්න ඕනේ. නැත්තම් මේ බඳු අවස්ථාව පැන නගින්න ඕනේ. එතකොට තමයි අර ක්ලේශේ පහළ වෙන්නේ. උදාහරණයක් වශයෙන් අර මම මතක් කළා වගේ දැන් අපි පිරිසක් ඇසුරේ ඉන්නකොට අපි තුම අපි ගුරුවරයෙක් ඇසුරු කරනකොට වැඩිහිටියෙක් ඇසුරු කරනකොට සමහර විට ඒ වැඩිහිටියාගේ ගුරුවරයාගේ ගුණය අපිට දැනෙන්න පුළුවන්. අනිත් අයත් ප්‍රකාශ කරන්න පුළුවන්. යම් කිසි කීර්ති ഘോഷාවක් ඒ තැනත්තා සම්බන්ධයෙන් තියෙන්න පුළුවන්. ඉතින් අපි උදව්වක් ගන්න, අපි අවවාදයක් ගන්න, ආදර්ශයක් ගන්න එතෙන්ට ගිහිල්ලා හැබැයි අපේ හිත කතා කරන්න වෙන දෙයක්. අපේ හිත ඒ ගුණය හැලොඩ් ලක් කරනවා නම් ඒ අවස්ථාවේදී ඒ එහෙමත් නැත්නම් ඒ තියෙන හැකියාව අපි නොසලකා හරිනවා නම් එයාට වඩා මම දක්ෂයි කියලා හිතනවා නම් ඉතින් එතකොට අර තියෙන්නේ අපේ තියෙන ඒ ගුණමකු භාවය අර ගුණය පිළිගන්න තියෙන නොකමැත්ත නැත්නම් ඒක හැල්ලුවට ලක් කිරීම. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයන් මේ අවස්ථානුකූලව අපි මේ ඇසුරේ යෙදෙනකොට තමයි පහළ වෙන්නේ. ඉතින් අපිට එහෙනම් එතන එතන ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. සමාලාඩ අපි තනියම නම් ඉන්නේ මේ වගේ තත්ත්වයක් සමාලාඩ ඉතින් අපිට හඳුනා ගන්නත් බැහැ. එහෙම දෙයක් හිතේ පහළ වෙයිද කියලාත් අපි දන්නෙත් නැහැ. නමුත් ඉතින් අපි අර වගේ ගුරුවරයෙක් ඇසුරු කරනකොට වැඩිහිටියෙක් ඇසුරු කරනකොට සිල්වතෙක් ප්‍රඥාවන්තයෙක් ඇසුරු කරනකොට අපේ හිත කියනවා නම් ආයේ අනිත් පැත්ත. ඉතින් ඒ කියන්නේ හුඟක් වෙලාවට අපි අර ක්ලේශයට අසු වෙලයි කටයුතු කරන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ එනවා ඉතින් මේකෙම තව තව විහිදෑම් ඉස්සා මච්චරිය කියන දෙක ඒකත් ටිකක් ළඟ ළඟ යන ගතියක්. දැන් ඉස්සා ඊර්ෂාව. දැන් ඊර්ෂාව කියන එක ඇත්තටම අපි දන්න දෙයක්, අපේ හිතවල පහළ වෙන දෙයක්. කෙනෙක්ගේ යම් හෝ භෞතික වේවා නැත්නම් ආධ්‍යාත්මික වේවා ගුණයක් දැක්කහම ඒකට සතුටු වෙන ගතිය වෙනුවට ඒ කෙරෙහි මුදිතාවක් පහළ කරගන්නවා වෙනුවට අපේ හිතේ ඒකට ප්‍රතිවිරුද්ධව ඊර්ෂ්‍යාව පහළ වෙන්න පුළුවන්. දැන් එතකොට එතන තියෙන අර පලාසයට ටිකක් කිට්ටුයි. හැබැයි ඊට වඩා තියෙන නිකන් අර ඒකෙද කෙරෙහි ද්වේෂයක් කරන ගතියක්. අපි තමු උදාහරණයක් වශයෙන් යම්සි කෙනෙක්ට හොඳ වාහනයක් තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ එක්කෝ ඉතින් ටිකක් පරණ වාහනයක් නැත්නම් වාහනයක් ඇත්තෙත් නැහැ. ඉතින් එතකොට අර බොහොම ලස්සනට ජාරුවට කවුරු හරි ඒ බන්දෝ හොඳ සුඛෝපභෝගී වාහනයක යනවා දැක්කහම අපේ හිතේ නිතැතින්ම ඒ කෙරෙහි නිකන් නොකැමැත්තක් අප්‍රසාදයක් ඊර්ෂ්‍යාවක් පහළ වෙනවා. ඉතින් එතකොට එහෙනම් අපිට බලන්න පුළුවන් අන්නේ එබඳු තැනකදී මේ තවත් කෙනෙක් සම්පතක් විඳිනකොට සමත් තවත් කෙනෙක් සැප විඳිනකොට තවත් කෙනෙක් අපිට වඩා සැපයක් භුක්ති විඳිනකොට අපේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? අපිට පුළුවන් ද එයා දිහා බලලා සතුටු වෙන්න? අනේ මේ තැනැත්තා මේ උත්සාහයෙන් වීරයෙන් මේ දේවල් අත්පත් කරගෙන තිනවා, මේ දේවල් ළඟා කරගෙන තිනවා, ලබාගෙන තිනවා. ඒ නිසා අද මෙයා සතුටින් ජීවත් වෙනවා කියලා සාදු කියන්න අපිට පුළුවන් ද? එහෙම නැත්තම් ඒක හෙලා දකිමින් මෙයා මේ හොරකම් කළා තමයි මේක අරගෙන තියෙන්නේ මේ කියලා මොකක් හෝ හේතුවක් ඉදිරිපත් කළා. අපේට අපේ හිතේ නිකන් අප්‍රසාදයක්, අප්‍රසන්න ගතියක් ඒ තැනැත්තා කෙරෙහි, නැත්නම් ඒ වාහනේ, ඒ වස්තුව කෙරෙහි පහළ වෙනවා නම්, ඒක ප්‍රතික්ෂේප කරන ගතියක් පහළ වෙනවා නම්, ඉතින් එතන තියෙන ඊර්ෂ්‍යාව. ඉතින් මේ දේවල් ඔක්කොම මේ අපේ හිතේ පහළ වෙනකොට එහෙනම් අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් අපි තුමු ආධ්‍යාත්මික පැත්ත ගැන කතා කරනවා නම් අපි තුමු දැන් අපි කමඨාන සුද්ධ කරන සාකච්ඡාවක ඉන්නවා. ඉතින් එතකොට තවත් කෙනෙක් තමන්ගේ ඒ අත්දැකීම විස්තර කරනවා. ඉතින් අත්දැකීම විස්තර කරද්දී ඉතින් සමහර වෙලාවට අපිට තේරෙනවා මෙයා මට වඩා දක්ෂයි, මට වඩා ඉදිරියෙන් ඉන්නේ, භාවනා කරලා තියෙනවා, මහන්සි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙයා යම් පමණක අත්දැකීමක් ලබලා තියෙනවා කියලා ඉතින් තමන්ට තේරෙනවා. ඒ තමන්ට ඒ අනිත් කෙනාගේ ආධ්‍යාත්මික දියුණුව තේරෙනකොට, ගුණය තේරෙනකොට මොන වගේ ප්‍රතික්‍රියාවද අපේ හිත දක්වන්නේ? එතෙන්දී අපේ හිතේ ප්‍රසාදයක් පහළ වෙනවද? අනේ මෙයත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම පිළිපදිනවා නේද කියලා සාදු කියනවාද? එහෙම නැත්නම් අර තැනැත්තා කෙරෙහි ඊර්ෂ්‍යාවක් අපේ හිතේ පහළ වෙනවද? ඒ නිසා මේ දේවල් මේ ඈත තියෙන දේවල් නෙමෙයි. මේ කෙලෙස් කියන දේවල් ගාක් ඈත තියෙන දේවල් නෙමෙයි, නිරන්තරයෙන්ම අපි ඇසුරේ තියෙන දේවල්. හරි ආසන්නයේ මේ දේවල් තියෙනවා. ඉතින් මේ විවිධ කටයුතු වල නිරත වෙනකොට මේ කෙලෙස් පහළ වීමේ හැකියාව එමට තියෙනවා. මේ ප්‍රවණතාවය අපි ළඟම තියෙනවා. ඒ නිසා ඒ ප්‍රවණතාවය අපි හඳුනාගත්තේ නැත්නම්, පහළ වෙන ක්ලේශය එතන එතන හඳුනාගත්තේ නැත්නම් අපි කොච්චර භවනා කරත් වැඩක් නැහැ, අපිට කෙලෙස් හඳුනගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? කෙලෙස් හඳුනගන්නින්න නොහැකි වීම නිසා අපි ප්‍රතික්‍රියා දක්වනවා. කෙලෙස් වල වහලෙබ් බවට පත් වෙනවා. ඊට පස්සේ ඉතින් අපි වහල් භාවයෙන් තව තව කල්පනා කර කර ප්‍රපංච කර කර අන්තිමට ඉතින් පරිඋත්ථාන කෙලෙස් වලට ඇවිල්ලා පරිඋත්ථාන කෙලෙස් වලින් වීතික්‍රම කෙලෙස් දක්වා යන්න පුළුවන්. මේ පිංගුතුන් අහලා ඇති කෙලෙස් වල අවස්ථා තුනක් සාමාන්‍යයෙන් ප්‍රකාශ වෙනවා. ඒ තමයි අනුසේ කෙලෙස් කියලා, මේ අපේ හිත ඇතුලේ තැම්පත් වෙලා නිදිගත් ස්වභාවයෙන් ක්ලේශයක් හටගන්න පුළුවන් ප්‍රවණතාවය හිතේ ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක තාම තියෙන්නේ නිකන් අක්‍රීයව තියෙන්නේ. හැබැයි තාම ඒබඳු හැකියාවක් තියෙනවා, හැබැයි අක්‍රීයව තියෙන්නේ. ඒක අපි අනුසය වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ පරිඋත්ථාන ක්ලේශ වශයෙන් ඒ අනුසය සක්‍රීය වෙලා මතු පිටට පැමිණිලා හිතේ රාගයක්, ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක් මේ අපි කතා කරන වගේ මට්ටමකින් විවිධ අන්දමේ කෙලෙසයක් පහළ වෙලා තියෙනකොට අන්න අපි කියනවා පරිඋත්ථාන මට්ටමකට පත් වෙලා කියලා. දැන් ඒකම හැබැයි නැවත නැවත හිතන්න හිතන්න ඒකට අපි තව පොහොර දාන්න දැන් මොකද සිද්ධ වෙන්නේ? ඒක අපිව උසිගන්වනවා, අපිව පොළඹවනවා, නැත්තම් අපිව යොදවනවා ඊට වඩා එහාට යන්න. දැන් ඉතින් අපිට ශික්ෂාපද අමතක වෙනවා. අපි ගිහිල්ලා යම්කිසි නොකටයුත්තක්, අකටයුත්තක් මේ කය වචනය හිත පාවිච්චි කළා කරනවා. ඉතින් එතකොට තමයි විතික්‍රමණය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන්ම සෑහෙන අවධානයකින් ඉන්න අවශ්‍යයි මේ අපේ හිත ඇතුලේ මොනවද සිද්ධ වෙන්නේ, මේ යම් යම් සිදුවීම් වලදී මේ හිත කොහොමද හැසිරෙන්නේ, මේ හිතේ පහළ වෙන්නේ මකුබවද්ද, මේ හිතේ පහළ වෙන්නේ පලාසයක්, යුගග්‍රාහයක්ද, එහෙමත් නැත්නම් මේ හිතේ පහළ වෙන්නේ ඊර්ෂ්‍යාවක්ද කියලා මේ කෙලෙස්වල පවා තියෙන සියුම් භාවය අපිට හඳුනගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඉතින් අපි සෑහෙන දක්ෂයි. අපි උත්සාහවන්ත වෙනවා මේ කෙලෙස්වලට අවනත නොවි, කෙලෙස්වලට වහල් නොවි, කෙලෙස්වලින් ගැලවිලා නික්ලේශී හිතක් පවත්වන්න. ඉතින් වැදගත් වෙන්නේ ඔන්න ඒ කාරණේ. ඒ කියන්නේ අපේ උවමනාවක් අවශ්‍යයි අපිට නික්ලේශී හිතක් පවත්වන්න. දැන් මේ පිංගුතුන්ට මතක ඇති සතර සම්‍යක්ප්‍රධාන වීරයන් ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුලින්ම මේ කෙලෙස් ගැන. උප්පන්නස්ස උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. මේ හිතේ යම් හෝ පාපක අකුසල ධර්මයක් පහළ වෙලා තියෙනවා නම් ඒක දුරු කරන්න, බැහැර කරන්න, ඉවත් කරන්න යාගේ හිතේ ඡන්දයක් පහළ වෙනවා. කැමැත්තක් වුමනාවක් ඇති වෙනවා. මේ කෙලෙස්ය හිතේ තියාගෙන හරියන්නේ නැහැ. මේකට අවනත වෙලා, මේකට වහල් වෙලා හරියන්නේ නැහැ. මේක හිතින් ඉවත් කරන්න කියලා එක්තරා අන්දමක ඡන්දයක් වුමනාවක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඒ සඳහා වීරයක් ආරම්භ කරනවා. වීරය පවත්වගෙන යනවා. පදන් වීරයක් කරනවා. හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්නවා. ඊට පස්සේ ඊළඟ දෙවෙනි කොටස තමයි තවත් මට්ටමක් ඉදිරිපත් කරන්නේ. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. දැන් හිතේ පහළ වෙලා නැහැ ක්ලේශයක්. හිත දැන් පිරිසුදුයි, හිත දැන් නික්ලේශී. ඒ නිසා ඇහැ ගහගෙන ඉන්නවා කෙලෙස් පහළ වීම වළක්වා ගනිමින්. ඉතින් සඳහා එයා උත්සාහයක් දරනවා, වෑයමක් දරනවා. හිතේ කැමැත්තක් තියෙනවා මේ නික්ලේශී හිත දිගට පවත්වන්න, පිරිසුදු හිත රැකගන්න. ඉතින් ඔන්න ඔය පැති දෙක අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා. මොකද හුඟක් වෙලාවට අපි කුසල් කරන්න සෑහෙන්න වියදම් කරනවා, උත්සාහ කරනවා, එහෙ මෙහෙ යනවා, සද්ද කරනවා. නමුත් මේ කෙලෙස් ගැන අපේ හිතේ තියෙන අවබෝධය, කෙලෙසුන්ගෙන් තොරව හිත පැවැත්වා ගැනීමේ උවමනාව, කෙලෙස් වලට වහල් නොවි, අකුසල් නොකර, පව් නොකර ඉන්දීමේ උවමනාව ඇත්තටම අද පේන්න නැති තරම්. මොකද හුඟක් දෙනෙක් ලොකුවට සල්ලි වේදම් කළා, ලොකු ලොකු පින්කම් කරනවා. නමුත් මේ පව්කම් කරන එක වළක්වා ගන්න එක ගැන අමතක වෙලා තියෙනවා. ඒ නිසා අපි බෞද්ධයන් වශයෙන්, ඒ වගේමයි භවනා කරන පිරිසක් වශයෙන්, එහෙනම් මේ පව්කම් නොකර ඉන්න එක, පව්කම් නොකිරීම සඳහා හිතේ පහළ වෙන කෙලෙස් හඳුනා ගැනීම, කෙලෙස් වල වහල් භාවයටපත් නොවි සිටීම කියන මෙන්න මේ කාරණා පිළිබඳව ටිකක් දැඩි අවධානයක් යොමු කරන එක වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඉතින් අපිට වෙන්නේ දිගින් දිගට දිගින් දිගට කෙලෙසි කෙලෙසි යන්න. ඉතින් එතකොට එබඳු කෙලෙසිච්ච මනසකින් කුසලයක් කරන්න ගියත් එතන තියෙන එක්ක තරඟකාරීත්වයක්, තවත් කෙනෙක් අභිභවායාමක්, තවත් කෙනෙක් කරන දෙයකට ඊර්ෂ්‍යා කිරීමක්, කරපු දෙයක් හැඬුවට ලක් කිරීමක්. ඉතින් මේ කෙලෙස් වලම ස්වરૂප තමයි මතුවලා එන්නේ අපි කුසල් කරන්න ගිහිල්ලත්. ඒ නිසා අපි කුසල් කිරීමට කලින් මේ අකුසලයෙන් හිත බේලා ගන්නවා කියන එක, අකුසල් නොකර ඉන්නවා කියන එක සෑහෙන වැදගත් වෙනවා. ඒ නිසා ඒ සම්‍යක්ප්‍රධාන වීරයන් ගැන දේශනා කරන භාගතුන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ අකුසල් ගැන. අකුසලයෙන් හිත මුදවගන්නේ කොහොමද? අකුසලයෙන් නිදහස් වෙච්ච හිත රැකගන්නේ කොහොමද කියන මෙන්න මේ කාරණාවන් ගැන තමයි විශේෂයෙන් මතක් කරලා දෙන්නේ. ඉතින් ඒක ටිකක් අමාරුයි කතකින් බැලුවහම. මොකද අපි දෙයක් කරන්න කැමති, අලුතෙන් යමක් කරන්න කැමති, කුසල් කරන්න කියලා, ලොකු පිංකම් කරන්න කියලා කට්ටියත් එක්ක විවිධ කටයුතු වල නිරත වෙන්න කැමති. නමුත් මේ තමන් තනියෙන් හිතේ පහළ වෙන කෙලෙස් හඳුනා ගනිමින්, කාටවත් නොදැනෙන්න ඒවා ඉවත් කර ගනිමින්, බොහොම නිහතමානීව නික්ලේශී හිතක් සහිතව කටයුතු කරනවා කියන එක ඒකාත්කින් බලහම ටිකක් අමාරුයි. මොකද එතන තියෙන්නේ අර මාන්නය දුරු කිරීමක්, මමත්වය ප්‍රහාණය කිරීමක්, කෙලෙස් ප්‍රහාණයක්. ඉතින් ඒක අරතරන් සද්දේ දාන වැඩක් නෙමෙයි, අරතරන් ජය ഘോഷා නගන වැඩක් නෙමෙයි. මේක මේ බොහොම නිහතමානීව අහිංසකව කරගෙන යන කටයුත්තක්. ඉතින් මේ බඳු ප්‍රතිපදාවකට අපිට නැඹුරු වෙන්න පුළුවන් නම් එතන අන්න අපි බුද්ධ ශාසනයක් ක්‍රියාත්මක කළා වෙනවා. මේ ධර්මයේ තියෙන සම්දිට්ඨික භාවය අපි අපේ හදවත් තුළින් එතන සජීවී කරා වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්ම සම්දිට්ඨිකයි කියන්නේ ඔන්නෝකයි. සම්දිට්ඨිකෝ ධම්මෝ සම්දිට්ඨිකෝ ධම්මෝ කියලා කියන්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක බ්‍රාහ්මණෙක් භික්ෂුන් වහන්සේ නමක් එහෙම විමසනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මොහොතේදී තමන්ගේ හිතේ යම් ක්ලේශයක් පහළලා තියෙනවා නම් දැන් ඔන්න මේ හිතේ ඒ ක්ලේශය පහළ වෙලා තියෙනවා කියලා එයා දැනගන්නව නම් ඒ මොහොතේදීම එතනදීම අන්න ඒක තමයි සම්දිට්ඨික ධමයක් කියලා කියන්නේ. නැතු මේ දැන් කටයුත්තක් කරලා අනාගතයේදී තේරුම් ගැනීමක් අවබෝධයක් ලබා ගැනීමක් නෙමෙයි, මේ මොහොතේදී ක්‍රියාවත් වෙලා මේ මොහොතේදී දැනුවත් වෙලා මේ මොහොතේදී කෙලෙස් හඳුනාගෙන මේ මොහොතේදී හිත කෙලෙසුන්ගෙන් නිදහස් කර ගැනීම අන්න සම්දිට්ඨික ධමක තියෙන ලක්ෂණය. ඊට පස්සේ ඊර්ෂ්‍යාවට අමතරව දැන් මච්චරියන් කියලා මසුරුකම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතන තියෙන තමන්ගේ සම්පත් අනිත් කෙනෙක් භුක්ති විඳිනාට හිතේ නැහැ කිසි ප්‍රසාදයක්. එතන ලෝභකමට වඩා වැඩි වෙනසක් තියෙනවා. දැන් ලෝභකමේදී තියෙන්නේ අපේ දෙයක් තව කෙනෙකුට දෙන්න කැමති නැහැ. එතන දෙනකොට තියෙන හිතේ ලෝභයක්, දෙන්න අකමැති. බැරි වෙලාවත් හැබැයි තව කෙනෙක් අපේ දෙයක් පාවිච්චි කරනවා දැක්කහම අපේ හිතේ පහළ වෙන්නේ අප්‍රසාදයක් නම්. දැන් මේ දීලා ඉවරයි එක්කෝ, නැත්තම් අපිට ඒක දෙන්න වෙලා ඒක අනිත් අය දැන් පරිහරණය කරනවා. ඒ පරිහරණය කරනවා දැක්කහට පස්සේ අපේ හිතේ පහළ වෙන්නේ අප්‍රසාදයක් නම්, අපේ හිතේ පහළ වෙන්නේ නිකන් අපහසුතාවයක් නම්, ඒක දිහා බලන් ඉන්න අපිට බැරි නම් අන්න හිතේ තියෙන්නේ මසුරු බවක්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි වැඩිහිටියෙක් වශයෙන්, ගිහි මහත්තයෙක් වශයෙන්, නැත්තම් උපාසකයෙක් උපාසිකාවක් වශයෙන් සමාලාට ඉතින් අපිට යම්කසු අපි හිතමු යම්කිසි ධනයක් තියෙනවා. ඒතර අපි මේ ධනය අපි හිතමු අපි ගෙදර වැඩ කරන කෙනෙකුට අපි වේතනයක් වශයෙන් රැකියාවට වැටුපක් වශයෙන් අපි දෙනවා. ඊට පස්සේ දැන් එයා ඒක ගැන සතුටු වෙලා එයා ඒකෙන් යම්කිසි දෙයක් අරගෙන ලස්සනට ඉන්න උත්සාහන්ත වෙනවා, නැත්නම් ඒකෙන් එයා ප්‍රයෝජනයක් ගන්නවා. දැන් මේක දැක්කහම අපේ හිතේ අප්‍රසාදයක් නම් ඇති වෙන්නේ. ඇයි මම මෙයාට මෙච්චර සල්ලි දුන්නේ, නැත්නම් මෙයා දැන් මේක අරගෙන විතරසි මොනා කරයිද වගේ නාන ප්‍රකාර අන්දමින් අපිට හිතෙනවා නම් සමහර විට අපේ හිතේ පහළලා තියෙන මසුරුකමක් වෙන්න පුළුවන්. මොකද මේ කෙලෙස් ටිකක් හඳුනගන්නත් අමාරුයි. සමහරවිට මේකේ විවිධ වෙනත් ස්වරූප වලින් පහළ වෙන්න පුළුවන්. සමහර ටිකක් තමන්ගේ දේ රැකගැනීමේ උමනාවක් වශයෙන් මේක පහළ වෙන්න පුළුවන්. මොකද දැන් මෙතනත් තියෙනවා එක්තරා අන්දමක රැකගැනීමක්, අනිත් කෙනෙකුට නොදී ඉඳලා තමන්ගේ දේ ආරක්ෂා කිරීමේ ආකල්පයකුත් තියෙනවා. දැන් ඒකත් ඉතින් මේ පංචකාම සම්පත්තියේ යෙදিলা වාසය කරන තැනැත්තෙකුට නිතරින් පහළ වෙනවා. මොකද යමක් හරි හම්බ කරගන්නෙත් පුදුමාකාර අමාරුවකින්, තරගකාරීත්වයක් හරහා ගිහිල්ලා ලොකු පරිශ්‍රමයක් දැම්ලා තමයි යමක් උපයගන්නේ. හරි, එතකොට මේ උපයගත්ත ධනය වස්තුව ආරක්ෂා කරගන්න එකත් එයාගේ වගකීමක් බවට පත් වෙනවා. දැන් ඒ නිසා ඒක ආරක්ෂා කරගන්නා ස්වභාවයෙන් හැබැයි යම් අවස්ථාවකදී අපි ඒ අපේ වස්තුව තවත් කෙනෙකුට අපි උවමනාවෙන්ම කැමැත්තෙන්ම දීලා එයා ඒක සතුටින් පරිහරණය කරද්දී දැන් අපිට අනිත් පැත්තට හිතනවා නම් ඇයි මම මේක දුන්නේ කියලා එහෙමම එතන තියෙන්නේ මසුරු බවක් වෙන්න පුළුවන්. එතන අර ආරක්ෂා කිරීමේ ස්වභාවයෙන් ආවට තියෙන්නේ මසුරුකමක් වෙන්න පුළුවන්. මොකද දැන් අරයා හරි සතුටින් ඉන්නවා අර අපි දීපු දේ භුක්ති විඳිමින්. අපි හිතමු අපි යම්සි කෙනෙක් අපේ ගෙදරට ආවා හිඟමනක් ඉල්ලගෙන. අපි එයාගේ තියෙන දුක දැකලා එයාට යම් මුදලක් දුන්නා, එහෙම නැත්නම් ආහාරයක් දුන්නා, මොනා හරි උපකාරයක් කළා. දැන් ඉතින් එයා ඒ උපකාරය නිසා එයා සතුටු වෙනවා, එයා ඒක භුක්ති විඳිනවා, එයා ඒකෙන් සුවපත් වෙනවා, තිබිච්ච දුක අඩු කරගන්නවා. සමහර විට ඒක දැකලා අපිට සතුටු වෙන්න බැරි නම්, අපේ හිතේ මුදිතාවක් පහළ වෙන්නේ නැත්නම්, අපේ හිතේ ප්‍රසන්න ගතියක් පහළ වෙන්නේ නැත්නම්, ඒ වෙනුවට හිතේ පහළ වෙන නිකන් අපහසු බවක් නම්, අප්‍රසාදයක් නම්, අර දේ දිහා බලන් ඉන්න බැරි ගතියක් නම්, හුඟක් වෙලාවට ඒ තියෙන්නේ මසුරුකම. මේකේ විවිධ පැති තියෙනවා ඇත්තටම. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි යමක්කමක් අහගෙන තියෙනවා, අපි යමක්කමක් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඉගෙනගත්ත දේ සමහරවිට අපිට තව කෙනෙකුට කියලා දෙන්න මැලී ගතියක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒකට විවිධ හේතුත් ඉදිරිපත් කරන්න පුළුවන්. එක්කෝ යාමාව අභිභවායාවේ මට තියෙන ගරු සම්මාන සැලකිලි නැති වේවි, එයත් දැනගත්තාම මේක මට තියෙන තැන යා නිසා නැති වේවි. මේ මොකක් හෝ හේතුවක් ඉදිරිපත් කරගෙන අපි සමහර විට ඒ දේ එයාට කියලා දෙන්න මසුරු ගතියක් හිතේ ඇති වෙන්න පුළුවන්. සමහරට ඒක ඉතින් ලෝභයේ ස්වභාවයකුත් වෙන්න පුළුවන්. අපි හිතමු ඊට පස්සේ ඉතින් අපි මොකක් හෝ හේතුකින් ඊට පස්සේ අපි කියලා දුන්නා. අපි එයාට අපි දන්න දේ ඉගැන්නුවා. දැන් ඉතින් එයා ඒ දේ ඉගෙනගෙන එයාත් ඒකින් ප්‍රයෝජන ගන්නවා. එයාත් ඒක තව කෙනෙකුට එක්ක කියලා දෙනවා. තවත් එයාගේ කුසලතාවේ දියුණු කරගෙන තියෙනවා. ඉතින් අපි මේක දිහා දැකලා අපේ හිතේ පහළ වෙන්නේ නොසන්සුන් ගතියක් නම්, අපේ හිතේ පහළ වෙන්නේ අප්‍රසාදයක් නම්, අපේ හිත නිකන් අපහසුතාවයට ලක් වෙනවා නම්, මේ මගෙන් ඉගෙනගෙන දැන් මෙයා මේ ශිල්ප දක්වන ආකාරය දැක්කහම අපේ හිතේ පහළ වෙන්නේ අපහසුවක් නම්, නොසන්සුන් ගතියක් නම්, අප්‍රසාදයක් නම්, ඉතින් මෙතන තියෙනවා එක්තරා අන්දරක මසුරු ගතියක්. ඉතින් ඒ නිසා තමයි හුඟක් දෙනෙක් ගුරු මුෂ්ටියක් තියාගෙන උගන්නනවා කියලා කියන්නේ. මොකද ඔක්කොම කියලා දන්නේ යමක් ඉතිරි කර ගන්නවා තමන්ට විතරයි ඒක තියෙන්නේ, තමන් විතරක් ඒක දන්නවා, ඔක්කොම ටික කියලා දෙන්නේ නැහැ. මොකද ඒ ගැන එක්තරා අන්දමක මසුරුකමක්, ලෝභයක් පහළ වෙලා තියෙනවා. නමුත් ඉතින් භාගතුන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මය ගැන දේශනා කරනවා ආනන්ද සාමින් වහන්සේට. මේ තමන් වහන්සේ ධර්මය දේශනා කරද්දී කිසිම ගුරු මුෂ්ටියක් තියාගත්තේ නැහැ කිය. ඉතින් ඒ නිසා අර දන්න කෙනා ඒක කියලා දෙනවා මිසක් ඒ ගැන එයාගේ හිතේ නැහැ ගුරු මුෂ්ටියක්. නමුත් ඉතින් අර මසුරුකම වගේ දෙයක් හිතේ බලපවත්නකොට එයාට එබඳු හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපිත් බලන්න ඕනේ අපි විවිධ කටයුතු වල නිරත වෙනකොට අනිත් අය අපේ දේවල් භුක්ති විඳිනකොට, අපේ දේවල් පරිහරණය කරනකොට, අපේ සම්පත් පරිහරණය කරනකොට, ඒවෙන් ප්‍රයෝජන ගන්නකොට, ඒගොල්ලෝ ඒ නිසා සතුටටපත් වෙලා දුකින් මිදලා ඉන්නකොට ඒක දකින අපේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? කොහොමද හැසිරෙන්නේ? ඒක දැකලා ප්‍රසාදයක් අපේ හිතේ පහළ වෙනවද? සතුටක් පහළ වෙනවද? අනේ මන් නිසා මේ මිනිස්සයාද සතුටින් ජීවත් වෙනවා. අනේ මන් නිසා මෙයා දැන් දුකින් නිදහස් වෙලා තියෙනවා. මන් නිසා නිරෝගී වෙලා ඉන්නවා කියලා අපේ හිතේ ප්‍රසාදයක් පහළ වෙනවද? හැබැයි ඕකෙම තවත් පැත්තක් ඉතින් මෙතෙන්ට එකතු කරන්න පුළුවන්. එතෙන්දී හැබැයි අර මන් නිසා කියන කෑල්ලේදී තමන්ව උලුප්පා දැක්වීමකුත් අපි කරනවා නම් එතන ඉතින් සියුම් ක්ලේශයක් අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවා. විද්‍යාව කරහා තමන් කියලා පුජ්‍යල භාවයක් හැදෙනවා. ඉතින් ඒකත් නැතුව නිකන් අපේ හිතේ බොහොම සරල ප්‍රසාදජනක හැඟීමක්, සතුරුදායක හැඟීමක් පහළවන නම් ඉතින් තවත් හොඳයි කියන්න පුළුවන්, තවත් නිවැරදියි කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර අවිද්‍යාවෙන් පහළ කරපු එහෙමත් නැත්නම් අනුවණකමක් නිසා පහළ කරපු ඒ පුජ්‍යල භාවයෙන් පවා අපි අපේ හිත නිදහස් කරගෙන තියෙනවා. ඉතින් ඒක තවත් සියුම් පැත්තක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ තවත් කෙලෙස් දෙකක් ළඟ ළඟ එනවා. ඒ තමයි මායා සාටෙය කියලා කියන්නේ. දැන් මායාව කියන එක ඇත්තම මේ රඟපෑමක්. දැන් එතෙන්දි වෙන්නේ හුඟක් වෙලාවට අපි මේ මායා සාටෙය කියන එක ළඟ ළඟ යනවා, ඒකට බැඳිලා වගේ යනවා. එක්කෝ අපි අපේ නැති ගුණයක් පෙන්නනවා, එහෙමත් නැත්නම් අපි ගාව තියෙන දුර්ගුණේ අපි වහනවා. දැන් හිතන්න අපි එක්තරා අන්දමක අපි ගාව සීලය නැහැ, හැබැයි අපි පෙන්නවා අපි සිල්වත් කියලා. අපි ගාව එච්චර දැනුම නැහැ, හැබැයි අපි දැනුවත් කියලා, අපි ප්‍රඥාවන්තයි කියලා පෙන්වන්න උත්සාහන්ත වෙනවා. අපි යමක් දන්නේ නැහැ, හැබැයි දන්නවා කියලා පෙන්නනවා. මෙතන අපේ ගාව සීලයක් නැහැ, හැබැයි සීලයක් තියනවා කියලා පෙන්නනවා. නැත්තම් තවත් කෙනෙක් රවට්ටනවා. ඉතින් එතකොට මේ රවට්ටන්නේ එක්තරා අන්දමක මායාකාරී බවක්, එහෙම නැත්තම් මවාපෑමක්, රඟපෑමක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ වගේ සියුම් කෙලෙස් හරි අමාරුයි ඉතින් සමාහලාවට තේරුම් ගන්න. මොකද හිත ඇතුලේ මේ දේවල් ක්‍රියාත්මක වෙනකොට අපි ඒවා සියුම්ව හඳුනාගත්තේ නැත්නම් අපි ඉතින් සෑහෙන දුරක් ඒ කෙලෙසයට අවනත වෙලා යනවා. අපි සාකච්ඡාවක නිරත වෙනකොට අපිට තේරෙනවා දැන් මේ අහන ප්‍රශ්නය අපි දන්නේ නැහැ කියලා. උත්තරයක් අපි ගාව නැහැ කියලා. හැබැයි ඉතින් අපිත් පෙන්නගෙන ඉන්නවා දන්නවා වගේ. ඉතින් ඒ වගේ දේවල් හරි සියුම්. එතකොට අපිට පුළුවන් ද ඒ වෙලාවේදී නිහතමානී වෙලා මම මේක දන්නේ නැහැ කියලා ප්‍රකාශ කරන්න. අපි එතෙන්දි රඟපාන්න යනවා වෙනුවට, දන්න බවක් පෙන්වන්න යනවා වෙනුවට අපිට පුළුවන් ද නිහතමානීව මේක නම් මම දන්නේ නැහැ කියලා පිළිගන්න. එමත් නැත්තම් අපි තවත් කෙනෙක් ඇසුරු කරද්දී අපේ දුර්ගුණයක් වහගන්න, දැන් යාට ප්‍රකාශ වෙන එක වළක්වන්න අපි ඒක කොලෙන් වහනවා නම්, අපි ඒ වෙනුවට නිකන් බොහොම සීලාචාර ගතියක්, එහෙමත් නැත්නම් හැදිච්ච ගතියක් පෙන්නනවා නම්, ඉතින් එතන තියෙන්නේ අර කපටිකමක්. ඒවා ඉතින් හරිම අමාරුයි. මොකද අපි නිරන්තරයෙන්ම මේ සමාජයේ හැසිරෙද්දි අපි පුළුවන් තරම් අපේ දුර්ගුණ වහගන්න, ඒවා පෙන්වන්න නැතුව ඉන්න, ප්‍රකාශ නොකර ඉන්න, ඒ වෙනුවට නැතිගුණ පෙන්වන්න කරන දැඟලිල්ලක් තමයි තියෙන්නේ. මොකද හුඟක් වෙලාවට ඉතින් අපි උදාහරණයක් වශයෙන් කියනවා නම්, අපි දුම අපි රැකියාවකට යන්න ඉල්ලුම් පත්‍රයක් දාද්දි, ඉතින් අපි රටේ නැති දේවල් ඉතින් ඔකට ලියනවා, අපේ මේ දක්ෂතාවය තියෙනවා, මේ දක්ෂතාවය තියෙනවා, අර දක්ෂතාවය තියෙනවා, මේ දක්ෂතාවය තියෙනවා, අහවල් පරපුරුද්ද තියෙනවා, මේ පරපුරුද්ද තියෙනවා, අර ගුණය තියෙනවා, මේ ගුණය තියෙනවා කියලා. ඉතින් අපි පුළුවන් තරම් අපිව හුවා දක්වන්න උත්සාහන්ත වෙනවා. මෙතන මේ ඇත්තද ප්‍රකාශ කරන්නේ? එහෙම නැත්නම් තවත් කෙනෙක්ව රැවටීම, අතිශයෝක්තියක්ද අපි මේ ප්‍රකාශ කරන්නේ? එහෙමත් නැත්නම් අපි යම්කිසි වැරැද්දක් අපේ අතින් සිද්ධ වුණාම, ඉතින් ඒ වැරැද්ද හෙලිකන්නවා වෙනුවට පුළුවන් තරම් අපි මේ වරද වහන්නද උත්සාහන්ත වෙන්නේ කියලා එහෙනම් අපිට පොඩ්ඩක් බලන්න පුළුවන්. අපි වරද වහන්න බොරු 100ක් කියනවා නම්, වරද වහන්න විවිධ විදිහට කපට විදිහට හැසිරෙනවා නම්, ඉතින් ඒ කියන්නේ අපි සනිකරම මේ මායා සාටීය වලට රැවටිලා, මායා සාටීය වලට අහු වෙලා තමයි ඉන්නේ. කියන මායාකාරී ගතියකට, කපටි ගතියකට අපි අවනත වෙලා ඒකේ වහල් භාවයට පත් වෙලා තමයි තියෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට අපි හිතනවා මේ දේවල් අනිත්‍යයට තේරෙන්නේ නැහැ කියලා. අපි තවත් කෙනෙක්ව රවට්ටනවා, එහෙම නැත්නම් තේරෙන භාෂාවෙන් කියනවා නම් අපි තවත් කෙනෙක්ව අන්දන්න හදනවා. හැබැයි අපි හිතනවා අනිත් කෙනාට ඒවා තේරෙන්නේ නැහැ කියලා. සමහරවිට මුලදී තේරෙන එකක් නැහැ. නමුත් ප්‍රඥාවන්තයෙක් නම් වැඩි කාලයක් නොගිහින් තේරුම් ගන්නවා මේ මිනිස්සයා මේ මාව රවට්ටනවා, මේ මිනිස්සයා මාව අන්දනවා කියලා මේ අනිත් කෙනා තේරුම් ගන්නවා. හැබැයි ඉතින් මේකේ තියෙන ලස්සනම කොටස තමයි එයා සමහරට තේරුම් අරගෙන එයත් ඉතින් ඇඳ ගත්තා වගේ රැවටිච්ච වගේ ඉන්නත් ඉඩ තියෙනවා. හැබැයි රැවටිලා නෙමෙයි, නිකන් එයා අත්තල දානවා මෙයාව හදන්න බෑ, මෙයා නිකන් මේ මාව රවට්ටන්නයි හදන්නේ, තේරුමක් නැහැ ඉතින් රැවටිච්ච විදිහට මාත් ඔහි ඉන්නවා කියලා ඉන්නත් පුළුවන්. මොකද හුඟක් වෙලාවට අපි හිතුවට අපිට පුළුවන් කියලා අනිත් අයව රවට්ටන්න, හුඟක් වෙලාවට මේ ලෝකේ ප්‍රඥාවන්තයෝ ජීවත් වෙනවා, හිත ගැන අවබෝධයක් තියෙන අය ජීවත් වෙනවා. ඒ නිසා අපි හැරෙනකොට ඒගොල්ලන්ට කියන්න පුළුවන්. අපි කතා කරනකොට ඒගොල්ලන්ට කියන්න පුළුවන්. අපේ කතා ස්වරූපයෙන්, හැසිරීම් ස්වභාවයෙන් තවත් කෙනෙකුට කියන්න පුළුවන් මෙයා මොන විදිහේ ආකල්පයෙන් දැන් කටයුතු කරන්නේ. මොන වගේ ක්ලේශයක්ද එයාගේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. ඔබ උනාම්ද මේ ක්ලේශයක් ක්‍රියාත්මක වෙලාද මේ වගේ කතාවක් කරන්නේ කියලා එයාට විනිවිද බලන්න පුළුවන්. අන්න ඒ බඳු තත්ත්වයකදී අපි ඇත්තටම හරිම නිකන් නිරුවතින් තමයි කටයුතු කරන්නේ. මොකද ඉතින් අනිත් කෙනා දන්නව හොඳටම මේ මොකද්ද කරන්න කියලා. නමුත් අපි හිතන්නේ අපිව තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ යා රැවටිලා. අපි හිතන්නේ යා මේ මම කරන මේ රංගපෑමට මේ රැවටිලා නැත්තම් ඇඳගෙන තමයි එයා ඉන්නේ කියලා තමයි අපි හිතන්නේ. නමුත් ඒ නිසා අපි තේරුම් ගන්න අවශ්‍යයි අපි මේ තවත් කෙනෙක්ව රවට්ටන්න යනකොට මුලින්ම රැවටෙන්නේ අපි. මොකද අපි අපිවම රවට්ටගෙන අපේ යහපත් ස්වභාවය, අපේ නිවැරදි ස්වභාවය, අපේ අව්‍යාජ ස්වභාවය හෙළි නොකර අපි නිකම් ව්‍යාජ විදිහට, කපටි විදිහට කටයුතු කරනවා නම් ඉතින් එතෙන්දී අපිමයි රැවටිලා ඉන්නේ. අපිට තේරලා නැහැ මේ අපි කෙලෙසයකට අහු වෙලා ඉන්නේ, කෙලෙසයක් අපිව අවනත කරගෙනයි ඉන්නේ, කෙලෙසයක් අපිව වහල් භාවයක යොදාගෙනයි ඉන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි හිතනවා මේ තවත් කෙනෙක්ව රවට්ටන්න පුළුවන්, අපේ දුර්ගුණේ වහගන්න පුළුවන්, අපි බොහොම සුදනෙක් වගේ, සත්පුරුෂයෙක් වගේ පෙනී හිටින්න පුළුවන් කියලා ඉතින් අපි කටයුතු කරනවා. නමුත් එතෙන්දී අපි දැන දැනම අර කෙලෙසයට අහු වෙලා, කෙලෙස්වල වහලෙබ්බවට පත් වෙලා කියන එක අපිට අමතක වෙනවා. ඒ නිසා අපි මේ දේවල් හොයලා බලද්දී අපේ හිතේ තියෙන ඕන එක්තරා අන්දමක නැඹුරුවක්, මම පුළුවන් තරම් මේ මගේ ඒ සැබෑ ස්වરૂපෙම හෙලි කරගෙන ජීවත් වෙනවා. එහෙම නැත්නම් මම නිකන් රඟපාන්නයක් නැතුව ඉන්නවා. ක්ලේශයක් තියෙනවා නම් ඒක සත්පුරුෂයෙක් ඉදිරියේ මම හෙලි කරනවා. මගෙන් අතෙන් වැරද්දක් වුණා නම් ඒ වැරද්ද මම සත්පුරුෂයෙක් ඉදිරියේ හෙලි කරනවා. වරද වහගෙන සුදනෙක් වගේ ජීවත් වෙනවා වෙනුවට සත්පුරුෂයෙක් ඉදිරියේ තවදුරටත් වැරදි නොකිරීමේ අදහසින්, නිවැරදි වීමේ අදහසින් මාව හදාගැනීමේ අදහසින් මම මේක හෙලි කරනවා කියන අන්න එබඳු ආකල්පයක් අපි ගාව තියෙනවා නම් ඉතාම වටිනවා. ඇත්තටම පින්වත්නි, එබඳු ආකල්පයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කෝසම්බිය සූත්‍රයේදී මේ සෝතාපන්න තත්වයට පත්වෙච්ච කෙනෙක්ගේ තියෙන ලක්ෂණයක් වශයෙන් යා දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ යම්ස කෙනෙක් සැබෑ ලෙසම සෝතාපන්න මට්ටමකට පත්වලා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කොයි වෙලාවකවත් එයා වැරද්ද සංගවන්නේ නැහැ. එයාගේ අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. කයෙන් වචනයෙන් හිතෙන් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ වැරද්ද සංගවන්නේ නැහැ. වැරද්ද වහන්න උත්සාහවත් වෙන්නේ නැහැ. වැරද්ද වහගෙන කපටි විදිහට කටයුතු කරන්න එයා උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අවස්ථාවක් ලැබුණ ගමන්ම සත්පුරුෂයෙක් ඉදිරියේ ඒ වැරද්ද හෙළි කරනවා. මගේ අතින් මේ වැරද්ද හෙළි සිද්ධ වුණා කියලා බොහොම අවංකව නිහතමානීව ඒ වැරද්ද හදා ගන්නා උවමනාවෙන් තවත් සත්පුරුෂයෙක් ඉදිරියේ ගිහිල්ලා ඒ වරද හෙළි කරනවා. ඒ නිසා අපි මේ දේවල් කතා කරද්දී සෑහෙන ගැඹුරකට ඇත්තටම යන්න පුළුවන්. මොකද මේ විවිධ කෙලෙස් අපේ හිතේ පහළ වෙනකොට හුඟක් වෙලාවට වෙන්නේ අපි ඒවා කෙලෙස් බව හඳුනන්නේ නැති නිසා. එහෙමත් නැත්නම් මේ හිත ගැන අපි අවධානයෙන් නොසිටින නිසා. දන්නෙම නැතුව ඒ කෙලෙස් පහළලා අපිව සෑහෙන ඈතකට අරගෙන යනවා. සෑහෙන රඟපෑමක් අපි කරනවා. සෑහෙන අනිත් අයව රවට්ටන්න අපි ක්‍රියාත්මක වෙනවා. අනිත් අයතෙන් සමහරවල් රැවටෙනවා. ඉතින් ඒ හරහා විවිධ දේවල් සිද්ධ වෙනවා. නමුත් ඉතින් දන්නෙම නැහැ අපි මේ කෙලෙස් වල වහලෙබ් බවට පත්ලා තමයි කටයුතු කරලා තියෙන්නේ. එතකොට පින්වත්නි, එහෙනම් අදත් අපි සාකච්ඡා කළේ මේ හිතේ පහළ වෙන විවිධ කෙලෙස් සම්බන්ධයෙන්. ඉතින් මේවා ගැන කතා කරද්දී දැන් අද අපි කතා කරපු මේ ඔය මකු බව, පලාසය, ඉස්සා, මච්චරිය, මායා, සාඨෙය කියන මෙන්න මේ කෙලෙස් දහමේ සඳහන් වෙනවා. අත්‍තරම අටුවාවේ සඳහන් වෙනවා යම්ස කෙනෙක් සෝතාපන්න මට්ටමට පත් වුනහමයි ඉවත් වෙන්නේ කියලා. එතකන් අපේ හිතේ මේවා ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම අන්තිමට මතක් කරපු ඒ මායාසාඨෙය වගේ කෙලෙස්. ඉතින් එතන තියෙන්නේ අර තමන් තව කෙනෙක් රවට්ටන ගතියක්, කපටිකමක් යෙදවීමක්, තමන්ගේ දුර්ගුණ වසා ගැනීමක්, හෙළි නොකර සිටීමක්. නමුත් සෝතාපන්න මට්ටමේදී භාග්‍යවතුන් වහන්සේ එයාගේ තියෙන ගුණයක් වශයෙන්, දිට්ඨි සම්පන්න පුද්ගලයෙක්ගේ තියෙන ගුණයක් වශයෙන් හෙළි කරනවා කිසිසේත්ම එයා තමන්ගේ වරද වහගන්නේ නැහැ කියලා. වරද වහගෙන සුදානෙක් වශයෙන් පෙනී සිටින්නේ නැහැ. සෝතාපන්න කෙනෙක් තමන්ගේ අතින් යම් වරද්දක් සිද්ධ වුණා නම් ඒක අනිවාර්යෙන් හෙළි කරනවා කියලා ගුණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි ඉස්සා මච්චරි, ඊර්ෂ්‍යාව, මසුරුකම කියන එකත් එයා තුළ නැහැ කියලා මේ සාමාන්‍යයෙන් කියනවා. ඒ කියන්නේ තවත් කෙනෙක් තමන්ගේ දෙයක් භුක්ති විඳිනවා දැකලා දැන් එයාගේ හිතේ අප්‍රසාදයක්, අපහසුතාවයක්, ද්වේෂයක් පහළ වෙනවා වෙනුවට එයා මේ තවත් කෙනෙක් තමන්ගේ දෙයක් පරිහරණය කළා දැකලා ප්‍රසාදයක් පහළ කරගන්නවා, සතුටක් පහළ කරගන්නවා, මුදිතාවක් පහළ කරගන්නවා. ඊළඟට මකු බව, පලාසය කියන ඒවා, ඒ කියන්නේ හිත තවත් කෙනෙක්ගේ ගුණයක් පහත් කළ සැලකීම, එහෙමත් නැත්නම් කල හොඳ හැලුවට ලක් කිරීම, ඔන්නේ වගේ දේවල් වෙනුවට හරීම එක්තරා ආන්දමකින් කියනවා කෘතවේදීත්වයක්, මුරුදු බවක්, මොලොක් බවක්, තවත් කෙනෙකුගේ ගුණයක් සාදු කියලා අනුමත වෙන ගතියක්, ඒ ගුණයට අවනත වෙන ගතියක්, සත්පුරුෂ ධර්මයකට අවනත වෙන ගතියක්, කල්යාණ මිත්‍ර සම්පත්තියකට නැඹුරු වෙන ගතියක්, අන්නේ වගේ ලක්ෂණ පෙන්눔 කරන බව ඇතම් සූත්‍ර වලින් දේශනා කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ කියලා තමයි කියන්නේ මේ සාමාන්‍ය පෘථග්ජනයාට. ඒ කියන්නේ මේ සත්පුරුෂ ධර්මයන් කෙරෙහි යාගේ තියෙන අදක්ෂතාවයක්, ඒකට නැඹුරු නොවීමක්, ඒ ගැන කිසි වන්දුවක් නැති ගතියක්. නමුත් ඒ වෙනුවට ආර ශ්‍රාවකයෙක් පෙන්වන්නේ සත්පුරුෂ ධම්මේ කෝවිදෝ, ඒ කෙරෙහි දක්ෂතාවයක්, ඒ පැත්තට නැඹුරු වීමක්, ඒක කරන්න උත්සාහවන්ත වීමක්, ඒක දැන් කිරීමක්, ක්‍රියාවත් කිරීමක් වශයෙන් පෙන්නවා. ඒ වගේමයි අර සත්පුරුෂයක් මේ සත්පුරුෂයන් කෙරෙහි එක්තරාන්දමක අවනත භාවයක්, ඒ පැත්තට නැමී සිටීමක්, අවනත වීමක්, ඒ වගේ පැති දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ අපි මේ භාවනා කරද්දී අපි නිකං පැයක් වාඩි වෙලා පැයක් සක්මන් කළා කියන පමණින් නෙමෙයි මෙතෙන් දැන් අපි යන්න ඕනේ. ඉතින් එහාට ටික ටික ගැඹුරට යන්න යන්න විපස්සනාවක් වඩන්න වඩන්න අපි කොහොමද අපේ හිත තව ටිකක් නික්ලේශී කරගන්න, තව ටිකක් පිරිසුදු කරගන්න. යම් යම් කටයුතු වල අපි එදිනදා කටයුතු වල නිරත වෙනකොට, එදිනදා ජීවිතයේ යම් යම් අවස්ථාවන්ට අපි මුහුණ දෙනකොට කොහොමද අපේ මේ හිත හැසිරෙන්නේ කියලා එහෙනම් බලන්න එක්තරා හැකියාවක් අපි ඇති කරගත යුතුයි. ඒ කියන්නේ මේ භාවනාව කියන එක දැන් යෝගාවචරයේ මුලදී තමයි ඔය පර්යංකයකට සක්මනකට පමණක් සීමා කරගන්නේ. පස්සේ පස්සේ ආගේ ජීවිතේම භාවනාව බවට පත් වෙන්න ඕනේ. ඉතින් එයා උදේ නැගිට්ට මොහොතේ වමන් පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම එක්තරා අවධානයකින් තමයි තමන්ගේ හිත ගැන ඉන්නේ. ඒ බඳු අවධානයකින් ඉන්නවා නම් එයාට එතකොට අහු වෙනවා. එයාට ඉක්මනටම වැටහෙනවා යම් යම් මොහතකදී, යම් අවස්ථාවකදී, යම් සිදුවීමකදී කොහොමද හිත ප්‍රතික්‍රියා දක්වන්නේ. හිත කෙලෙස් වලට අහු වෙලාද? එහෙම නැත්නම් හිත නික්ලේශී බව තුළ රැඳී සිටින්ද මේ කටයුතු කරන්නේ? මේ දේවල් ඉතින් බලන නම් අපි අවධානෙන් ඉන්න ඕනේ. අපි හිත ගැන අවදියෙන් ඉන්න ඕනේ. ඒකත් එක මොහොතකදී නෙමෙයි මුළු දවස පුරාම අපි අවදියෙන් ඉන්න ඕනේ. හිත ගැන අවධානෙන් ඉන්න ඕනේ. ඇත්තටම දැන් ඒකත් අර දැන් අද අපි මේ අන්තිමට කතා කළා වගේ මේ කෙලෙස් දුරුවීමක් සෝතාපන්න මට්ටමකදී දේශනා කරන භාගතුන් වහන්සේ ඒ ගෝසම්බි සූත්‍රයේදී දේශනා කරනවා. ඒ යෝගාවචරයේට පුළුවන්කමක් තියෙනවා නම් කෙලෙස් වශයෙන් හඳුනා ගන්න. පරිඋත්ථාන මට්ටමේදී මට්ටමට පැමිණි ක්ලේශයක් කිසිසේත්ම එයාට හොරෙන් නැත්තම් එයාට සැඟවිලා එයාට නොතේරි විතික්‍රම මට්ටමට පත් වෙන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ කියන්නේ සෝතාපන්න මට්ටමක් යම්ස කෙනෙක් භුක්ති විඳිනවා නම් ඇත්ත වශයෙන්ම සෝතාපන්න භවකට පත් වෙලා නම් ඒ කියන්නේ එයාගේ පරිඋත්ථාන කෙලෙස් අනිවාර්යෙන්ම එයා දැනගන්නවාමයි. කියන්නේ එයාට නොදැනි, එයාට නොපිනි, එයාගේ සතියට හසු නොවි පරිඋත්ථාන මට්ටමකට ක්ලේශයක් එන්න බැහැලු. ඒ කියන්නේ නිරන්තරයෙන්ම එයාගේ හිත ගැන එයාට අවධානයක් තියෙනවා, යම් සංවේදී බවක් තියෙනවා. කෙලෙස් වශයෙන් හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. සමහර විට මේ හැකියාව තියෙද්දිත් කෙලෙස් යන්න පුළුවන් විතික්‍රමන මට්ටමකට. මොකද ඒ කියන්නේ එච්චරට ක්ලේශය බලවත් වෙන්න පුළුවන්. හැබැයි ඒ දැන උදාහරණයක් වශයෙන් අපි හිතමු අපේ හිතේ කේන්තියක් පහළ වුණා. යම්ස කෙනෙක් ගැන අප්‍රසාදයක් පහළ වුණා. ඒ ගැන අපි දැන් තේරුණා. දැන් ඔන්න හිතට කේන්ති ආගෙන එන්නේ. ඔන්න කේන්ති ගියා. හැබැයි ඒක නවත්ත ගන්න බැරුණා. ඔන්න බැන්නා. යම්ස තද බල විදිහකට, දරුණු විදිහකට ප්‍රකාශයක් කළා. හැබැයි දැන තාම ඉතින් අර සම්පූර්ණයෙන්ම ද්වේෂය දුර වෙලා නැහැ. මේ කතා කරන්නේ සෝතාපන්න මට්ටම. නමුත් දැනදැන තමයි මේ වැරද්ද සිද්ධ වුනේ. හැබැයි ඉතින් ඒ වෙලාවේදී සමහරාලාවට එයාට පස්සේ එහෙම වැරද්දක් සිද්ධ වුණා, මම ඉක්මන් වුණා වැඩි කියලා සමාව ගන්න මට්ටමකට උනත් එන්න ඉඩ තියෙනවා. මොකද එයා වැරද්ද සංගවන්නේ. ඉතින් අන්නේ වගේ අපිට මේ කෙලස් ගැන කතා කරද්දී ගුණයක් දිනු කරනකොට, සතිපට්ඨානයක් වඩනකොට කොයි අන්දමින්ද මේ කෙනෙක් හිත දිහා බලබලා තමන්ව තව තව නිවැරදි කර කර පිරිසුදු කර කර මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒකායන අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිහා. ඔන්නේ සත්තානං විසුද්ධිහා කියන කොටස මේ හිතේ බලපවත්වන විවිධ කෙලෙස් වලින් මේ හිත දැනටම කෙලසිලා තියෙන්නේ. ඉබඳු කෙලසිච්ච හිතක් තමයි නම් මේ විසුද්ධියකට පිරිසුදු කිරීමකට ලක් කරන්න තියෙන්නේ. මේ වස්ත්‍රයක් පිරිසුදු කරනවා වගේ එහෙනම් අපේ හිතත් පිරිසුදු කරන කටයුත්තක්, ක්‍රියාවලියක් අපි විසින්ම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එහෙමනම් පින්වත්නි, අපිත් මේ කාරණා තේරුම් අරගෙන අපේ හිතේ පහළ වෙන කෙලෙස් එතන එතන හඳුනාගෙන ඒවායේ අවනත භාවයකට, ඒවායේ වහල් භාවයකට ලක් නොවි පුළුවන් තරම් මේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ නිදහස් කරගත්ත හිත පවත්වන්න උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙමනම් අද ධර්මදේශනාව මුල් කරගෙන මේ පින්වතුන්ට යම් හෝ දහම් ගැටලුවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අයනවාද?
අද ජීවිතය අතු සේවීමක් කළ තිබෙනවා ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි. මාවත් ඇහෙනවද බඳු ජීව මහත්තයා?
ඇහෙනවා ස්වාමීන් වහන්සේ.
හරි.
දැන් මේ දේශනාව තුළ සම්පූර්ණයෙන්ම කියවෙන්නේ අනුසය මට්ටමින් අපේ සිත් තුළ ක්‍රියාත්මක වන කෙලෙසයන්නේ.
ඇත්තටම ඉතින් අපිට අඳුන ගන්න වෙන්නේ නම් උඩට ආවට පස්සේ තමයි. මොකද අනුසය මට්ටමේදී අපිට අඳුර ගන්න බෑ. ඒක නිකන් අර මණ්ඩි වගේ තියෙන්නේ. අපි ඒව ප්‍රකාශ වෙනකොට තමයි අඳුර ගන්න වෙන්නේ. ආ දැන් නම් මේක පහළලා අරක පහළලා කියලා. ඉතින් අර වෙන්වෙන් වශයෙන් අඳුර ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒක උඩට ආවහම තමයි.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් සතර සතිපට්ඨානයක් වඩාගෙන ගිහිල්ලා ධම්මානුපස්සනාව තුලත් කාලයක් ඉඳලා දැන් අපි සිතුවිල්ලක් ඇති වෙනකොටම ඒක සිත අපහැරලා දාලා නිදහස් වෙන ස්වභාවයක් අපි අත්දැකලා දැන් එහෙම ආවහම දැන් මේ වගේ ස්වභාවයෙන් කෙලස් වල මේ ස්වභාවයක් තියෙනවා කියලා දැන් මේ ඇත්තටම හඳුනා ගන්න අවස්ථාව ඒ කියන්නේ අපි ඒවා මෙතෙක් කල යටපත් කරගෙනද එහෙමනම් මේ මග ඇවිල්ලා තියෙන්නේ කියලා නිකන් පොඩි සැකයක් ආවා. මොකද මේ දැන් අපි සතර සතිපට්ඨානය තුල සතිය පිටවාගෙන ඇවිල්ලා ධම්මානුපස්සනාව තුල කාලයක් ඉඳලා එතකොට සිත කිසිම සිතුවිල්ලක් ඒ කියන්නේ මොකක්ම හෝ සිතුවිල්ලක් ඇති වෙනවා නම් ඒක මහා දුකක් හැටියට දැකලා එතනදිම අපහැරලා දාලා දැන් සිත නිදහස් වෙච්ච ස්වභාවයක් තියෙන්නේ. එතකොට අපි මෙතෙක් ආවේම නම් මේ වගේ කෙලෙස් යටපත් කරගෙන දෝ කියලා නිකන් පොඩි සැකයක් මම මේ දේශනාව අහගෙන ඉන්නකොට ඒක
ඇත්තම යටපත් කරනවා. ඔය යටපත් කිරීම කෙසේ වෙතත් අපි විටින් විට හෝ මේ කෙලෙස් වලට අහු වෙලා කෙලෙස් වල වහල් භාවයට ලක් වෙලා තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි අනිත් අයත් එක්ක කටයුතු කරද්දී එක්ක අඩදබර ඇති වුණේ, හිත අමනාපකම් ඇති වුණේ, අපේ හිත කෙලෙසුනේ, අපේ හිත දුකටපත් වුණේ. ඉතින් ඒ ඔක්කොම සිද්ධ වුණේ ඉතින් මේ කෙලෙස් අපිට මේ විදිහට හඳුනගන්න බැරි වුණා මුල් අවස්ථාවේදීම. ඒ නිසා ඒවා සෑහෙන දුරට ගියා. ඒවා සමහරවට ඔන්න වීතික්‍රමණය මට්ටමටපත් වුණා. ඉතින් අපි කෙලස් ගොඩක් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ සතිපට්ඨානයක් වඩන්න පටන් ගත්තට පස්සේ හැබැයි ටික ටික අපි ඒක පිරිසුදු කරගෙන ඒවා වළක්වාගෙන තව තව ඉන්ද්‍රිය සංවරයත් ඉතින් ශක්තිමත් කරගෙන එහෙම යනකොට කෙලස් වල අඩුවීමක් පෙන්නුම් කරනවා අනිවාර්යයෙන්ම. ඒතකොට ඒ නිසා යම් සහනයක් හිතේ පහළ වෙනවා. දැන් එතකොට දැන් අර තවදුරටත් ඉතින් ඒ යන ඉදිරි ගමන තවදුරටත් සාර්ථක කරගන්න නම් අපි අර හිත ගැන තව තව අවධානයෙන් ඉන්න හිත ගැන විමසන්න එතකොට තමයි මේ කෙලෙස් ගැන ටිකක් ගැඹුරෙන් අවබෝධයක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් සූක්ෂම වැටහීමක් අපිට පහළ වෙන්නේ. මොකද අපි මුල් කාලෙදී එච්චර තයක් ඉතින් තේරුන්නේ නැහැ අපිට. දැන් ඉතින් සමාලාට උත්සාහ කරලා බලන්න පුළුවන් මේ දහම් කරුණු තේරුම් අරගෙන මෙහෙමත් දේවල් තියෙනවාද මෙහෙමත් දේවල් වෙනවාද. දැන් ඒ කියන්නේ ඒක සමාලාට අර බරපතල අන්දමකින්ම නෙමෙයි දැන් සිද්ධ වෙන්නේ. හැබැයි ඊට වඩා බොහොම සූක්ෂම මට්ටමකින් දැන් මම නිකන් දීපෝ එක උදාහරණයක් මම කිව්වේ දැන් අපි හිතමු අපි තවත් කෙනෙක්ගේ කතා බහ කර කර ඉඳද්දී අපි තුමු දැන් අපිට තේරෙනවා යාට හොඳට කතා කරන්න පුළුවන්, හොඳට යමක් ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා, දැනුමක් තියෙනවා. සමහරවිට මටත් වඩා යා ඉස්සරහෙන් ඉන්න ඔන්න වගේ සමහරවිට අපිට හැඟෙනවානේ. අන්න ඒ බඳු තත්ත්වයකදී අපේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? මෙයා කෙරෙහි මගේ හිතේ දැන් ප්‍රසාදයක් පහළ වෙනවද? මේ තියෙන හැකියාව පිළිබඳව මුදිතාවක් පහළ වෙනවද? සතුටක් ප්‍රසන්න බවක් පහළ වෙනවද? නැත්තම් මේ හැකියාව මම නිකන් යටපත් කළා, මේක නොසලකා හැරලා අවඥාවට ලක් කළා, මේක නොපිළිගෙන ඉන්න ගතියක් මගේ හිත ඇතුලේ නිකන් බුරබුරා එනවද කියලා නිකන් අපි ගැනම විමසලා බලන්න පුළුවන්. ඔන්න ඒ වගේ නිකන් අර බලත හැකි අපි යම් යම් සංසිද්ධීන් හරහා යනකොට, සිදුවීම් හරහා යනකොට මේ හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අර හිතේ තිබිච්ච පිරිසුදු භාවය නැත්තම් ඒ අපපතිත්‍ිත ස්වභාවයෙන් කොහෙවත් කොහෙවත් නොපිහිටි ස්වභාවය රැකගෙන, පිරිසුදු භාවය රැකගෙන අපිට මේ ඇසුර මේ කතා සංවාපය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ආයෙත් ගිහිල්ලා හිත නිකන් වර්ණ ගැන්වෙනවද? ආයෙත් නිකන් හිත ගිහිල්ලා කෙලෙසෙනවද? අර වගේ නිකන් අප්‍රසාදයක් අපහසුතාවයක් හිත ඇතුලේ පහළ වෙනවද කියලා අර කෙලෙස් වල ඡායාවන් අපේ හිත ඇතුලේ පහළ වෙනකොට අඳුනගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඉතින් අපි සෑහෙන අවධානයෙන් අපේ හිතේ පිරිසුදු භාවය දැකගෙන කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා කියලා කියන්න පුළුවන්.
එතකොට සමහරවිට ඒ වගේම ඉතින් දැන් තියෙන ස්වභාවය අනුව පිරිසත් එක්ක මූවෙන්න කතා බහ කරන්න ඒවට ඉරායාසයෙන්ම සිතේ කැමැත්තක් නැති ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක එක සබ්ජෙක්ට් ඒවට ඇත්තටම සිත කැමති නැහැ. දැන් ගෙදරට එන අය පිරිසක් ආව නමුත් ඒ අයගේ විෂය කරුණු ඉතින් ඒවා ගැන ඇත්තටම කතා කරන්න එහෙම කැමැත්තක් නැහැ. නමුත් ඒ අයට සංග්‍රහම එහෙම කරන දේවල් ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ ඒවා කරනවා. නමුත් අර එතකොට ඒ වගේ අපි දැන් සිත ඒ වගේ ස්වභාවයක් ඉල්ලන කොටත් එතකොට අපි කරන්නේ එතකොට එහෙමනම් ඒ කෙලෙස් වලට මතුවෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව නැති කර ගැනීමත් දැන් නැත්තම් එතකොට මොකද අපි ඒ වගේ අවස්ථා මගහරිනවා නම් එතකොට අපි ඒ කියන්නේ සිතපරේ දැන් ඒක මගහරින්නේ.
ඔව් ඇත්තටම ඕක
ඒ වගේ ස්වභාවයකදී කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන්නේ.
ඔව් ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ඇත්තටම දැන් ඔතෙන්දී ඇත්තටම අපි යම් පමණක සමබරතාවයක් කොහොමද පවත්වන්නේ. දැන් එක පැත්තකින් මේ බඳුජීව මහත්තයා කියනවා වගේ අපිට තියෙනවා හිත කෙලස් ඇති වෙන තත්වයන්ගෙන් මුදවාගෙන රැකගෙන වළක්වගෙන ජීවත් වීමේ උමනාවකුත් තියෙනවා. මොකද ඒකත් ඉතින් අවශ්‍යයිනේ. දැන් දැනට හිතේ තියෙනවා පිරිසුදුකමක්. ඒ නිසා අපි අනවශ්‍ය විදිහට අනවශ්‍ය තැන්වලට ගිහිල්ලා අනවශ්‍ය කතා සංවාපයන්ට පැටලිලා මේක කෙලස ගන්න අවශ්‍ය නැහැ. ඒක අනිවාර්යෙන් අපි අපේ හිත අවධානයෙන් රැක ගන්නත් අවශ්‍යයි. ඒකමනේ අපි සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ වගේ අපි දේවල් වලින් කතා කරානේ. ඒ කියන්නේ අපි දෙයක් කරද්දී, අසුරක් කරද්දී, වැඩක් කරද්දී හිනා අපි පොඩ්ඩක් විමසා බැලීමක් කළා. මේක ගැළපෙන දෙයක්ද? මගේ හිත කෙලසෙන දෙයක්ද කියලා නිකන් බලලා තමයි ඉන්නම් අපි ඉදිරිපත් වෙන්නේ. අපි හිතමු දැන් එහෙම වෙලාවක් නැති වුණා. මොකරේ දෙයකට සම්බන්ධ වෙන්න වුණා. අපිට එහෙම දෙයක් කරන්න විදිහක් නැහැ. අපේ අනසක යටතේ නැහැ. හැබැයි අපිට කතා සංවාපයකට මැදිහත් වෙන්න සිද්ධ වුණා. එතෙන්දි කොහොමද දැන් මේ හිත ක්‍රියාත්මක වෙන්නේ? මොකද හැම වෙලාවටම සමහරවිට බැහැනේ මේ අපිට ඕන විදිහටම කටයුතු කරන්න. ඇතැම් වෙලාවට අකමැත්තෙන් අපේ ඌමනාවක් නැති වුණත් සමහර විට යම් යම් සිදුවීම් වලට සිද්ධ වෙන්න මේ පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා. පස්සේ ඒක දියද්දී නැත්තම් වාහනයක යද්දී ඉතින් අපිටම අපිට කාගෙන් හරි ලිෆ්ට් එකක් හම්බ වෙනවා. ඉතින් යා කියවන්නේම අනවශ්‍ය දේවල්, කතා කරන්නේම අනවශ්‍ය දේවල්. යනකම් එනකම් තේම කතා කරනවා. කොහොමද අපේ හිත ප්‍රතික්‍රියා දක්වන්නේ? නැත්තම් අපිටම එයා අපිට වඩා ගුණවත් කෙනෙක්. එයා දැන් ඉතින් කතා කරනවා. ඒත් අපේ හිත කොහොමද ක්‍රියාත්මක? අපේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ කියලා ඉතින් අන්න ඒ වගේ විවිධ සිදුවීම් වලදී, ජීවිත සිදුවීම් වලදී කොහොමද මේ හිත හැසිරෙන්නේ? හිතේ කෙලෙස් පහළ වෙන්නේ කොහොමද? පහළ වෙනවද? නැත්තම් ඒච්චර කොයිතරම් හැලහැප්පීම් සිද්ධ වුණත් මේකේ අර පිසුදු බව රැකිලා තියෙනවද කියලා ඉතින් අපිම තමයි බලන්න වෙන්නේ.
එතකොට ඒවා මගහැරීමක් යටපත් කිරීමක් නෙමෙයිද? නමුත් එහෙමයි කියලා ගැටීමක් නැහැ. නමුත් ඉතින් මේ ස්වභාවය කල යුතු දේ කරනවා.
ඔව් ඒක තමයි.
අකමැත්තක්
එහෙම තියෙන බවක් දැනෙන දන්නවා. ඔව් ඒක තමයි. දැන් ඒක තමයි. දැන් අකමැත්තක් කියන එක මොන විදිහටද ඇවිල්ලා තියෙන්නේ? ඒ කියන්නේ මේ අකමැත්ත දැන් හිතන්නකෝ. නෑ දැන් ඒක තමයි මම උදාහරණයක් වශයෙන් කියන්නේ. අපිදමු දැන් අපි වාහනයක යනවා. දැන් මේ වාහනේ මිතුරන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒතරේ මිතුරන් අතර අපි හිතමු අපිට වඩා දක්ෂ කෙනෙක් ඉන්නවා. අපිට වඩා යමක් කතා කරන්න පුළුවන් දියුණු වෙච්ච හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා. ඉතින් අපිටම එයා දැන් තවත් කෙනෙක්ගේ අහන ප්‍රශ්නයකට එයා හොඳට පිළිතුරක් දෙනවා. ඉතින් අපිත් දැන් මේ අපිත් මේ ස්වභාවයේ ඉන්නවා. දැන් කොහොමද අපේ හිත ප්‍රතික්‍රියා දක්වන්නේ? නේද? දැන් අපිට අපේ හිතේ ඉතින් ඔතෙන්දි පහළ වෙන්න පුළුවන් විවිධ කෙලෙස් තියෙනවානේ. සමහර විට එයා ගැන ඊර්ෂ්‍යාව පහළ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයා ගැන අර මේ එයාගේ තියෙන හැකියාව කුසලතාවයේ වහන ඒ ගුණමකු බවක් පලාසයක් ඒවා පහළ වෙන්නත් පුළුවන්. ඒ වගේ විවිධ නැත්තම් මාන්නයක් පහළ වෙන්නත් පුළුවන්. අපිත් එක්ක අපිව සංසන්දනය කරලා අපිව අපි උඩින් තියාගෙන ඉතින් එතන මාන්නයක් පහළ කරගන්නත් පුළුවන්. ඒ වගේ ඒ අවස්ථානුකූලව අපි විවිධ සංසිද්ධීන් හරහා යනකොට අපේ හිත ගැන අපි අවධානයෙන් ඉන්නව නම් ওই විවිධ පැතිවලට අපේ හිත හැරෙන්න පුළුවන්. විවිධ කෙලෙස් වලට නතු වෙන්න, අවනත වෙන්න, වහල් වෙන්න පුළුවන්. ඒ අවධානම තාම තියෙනවා. ඉතින් ඒ නිසා ওই සිදුවීම් හරහා යනකොටම තමයි අපි බලන්න වෙන්නේ කොහොමද දැන් මෙයා ප්‍රතික්‍රියා දක්වන්නේ. දැන් මෙයා අර පිරිසුදු භාවයේ තුලම ඉන්නවද? පහල කරගත්තොත් පහල කරගන්නේ නිකම් ප්‍රසන්න බවක්, සැහැල්ලු ගතියක්. ඒ බඳු කුසල පක්ෂයේ පැත්තක්ද පහල කරගන්නේ? නැත්නම් ආයෙත් ගිහිල්ලා මෙයා කෙලෙසෙනවද කියලා. එහෙනම් අපිම බලන්න ඕනේ බොහොම නියතමානීව. දැන් කොහොමද අපේ හිත හැසිරෙන්නේ කියලා ඒ තැන්වලදී හැසිරෙන ආකාරය අපිම බැලිය යුතු වෙනවා.
ඔව්, එහෙම දැක්වීමක් එහෙම නෑ. නමුත් අර අනුපිරිස ගැන අනුකම්පා සාගත ස්වභාවයක් තමයි තියෙන්නේ. මේක මොන මේ කතා කරන දේවල් වලින්
එතකොට
ස්වාමීන් වහන්සේ තව දුරටත් මම වාඩි වෙලා ඉන්නකොට අනිශ්චිත ස්වභාවය තුළම ඉන්නකොට විඥාණයට සිත පිහිට වීමක් වගේ කියලා තමයි මට ඒක තේරුනේ. ඒ කියන්නේ අලුත් විඥාණයක් හැදෙනවද නැද්ද කියන එක ගැන මේ නිකම් සතිය පිහිටවුවා. ඒ කියන්නේ අනිශ්චිත ස්වභාවයෙම ඉන්නකොට. එතකොට ඇත්තටම ගත්තොත් සිත විඥානයේ දෙස බලා සිටිනවා කියලා වගේ තමයි මට එතකොට තේරුනේ. එතකොට එහෙම ඉන්නකොට ඇත්තටම මේ කිසිම එකකින් සංඥාවක්වත් ඇති වෙන්නේ නැති ස්වභාවයක්. එතකොට රූප වේදනා කියන ස්වභාවය තියෙනවා. නමුත් සංඥාවක්වත් හඳුනාගන්නේ නැහැ. කය පිළිලා දීන්නේ කොහොමදවත් කියනවත් බලන්න එහෙම වරවත් කරන්න බෑ. එතකොට ඒක අපි දැන් අනිශ්චිත ස්වභාවය බද නැත්තම් එතකොට අපි ඇත්තටම විඥානය තුළ සිත පිහිටවාගෙන ඉන්න නිසා ඒක පටිසිත වෙනවද කියලා.
ඔව්. ඔතන හැබැයි අපි යමක් හිතලා කරනවා කියන එක පොඩ්ඩක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි යමක් හිතලා කරනවා කියන එකේදී සංස්කරණයක් තියෙනවා. සංස්කාරයක් තියෙනවා. ඒතර අපි ඒ සාමාන්‍ය වශයෙන් නිතැතින් අනායාසයෙන් කිසිවක් නොකර පැවැත්වෙන ඒ નિરાයාස සතිය, નિરાයාස සතිමත් බව, નિરાයාස දැනුවත් බව තමයි අපි පාදක කරගන්න තියෙන්නේ. නමුත් අපිට සමහරලාට වෙනවා අපි නිකන් මේක උඩ ඉඳගෙන අපි දඟලන්න හදනවා. මේ తත්වය අපි නිකන් මදිකමක් ඇති වෙලා මේකේ තියෙන නිකන් අර ඇල්වතුර ගතිය, නිකන් සරල සාමකාමී ගතිය, තනිකර නිකන් අර ඕඩිනරි ගතිය, තනිකර නිකන් ලොකු ගැම්මක් නැති ගතිය අපිට මදි. ඉතින් අපි මේක උඩ ඉඳලා පොඩ්ඩක් දඟලනවා. මේක උඩ ඉඳගෙන අපි බලනවා මෙහෙම වෙන්න පුළුවන්ද, මෙහෙම වෙන්න පුළුවන්ද කියලා අපි නිකන් දඟලන ගතියක්, විමසන ගතියක් එන්න පුළුවන්. හැබැයි ඒක මට නම් හිතනවා අවශ්‍ය නැහැ. මොකද මේ අපි කතා කරන සංස්කරණ නොකරන ගතිය, සංස්කාර සමනය වෙච්ච ගතිය, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, මේවා පුළුවන් තරම් අඩු කරගෙන අවම කරගෙන හිත පවත්වන ගතිය, ඒකේ තියෙන තනිකර ඇල්වතුරක්ම තමයි. තනිකර තියෙන ඇල්වතුර ගතියක්. ඒකේ නැහැ කිසිම ආටෝපයක්. ඒකේ නැහැ කිසිම උඩදාන ගතියක්. ඒකේ නැහැ මේ උඩ යට යන ගතියක්. නිකන් නිකන් සරල රේඛාවක නිකන් ඔහේ යන ගතියක් විතරයි තියෙන්නේ. ඒ ඔහේ යන ගතිය සංස්කරණය කරන්නෙම අපේ හිතේ පහළ වෙච්ච යම්කිසි චකිතයක්, පහළ වෙච්ච යම්කිසි ස්පන්දනයක්, සෙලවීමක්, කුකුසක්, විචිකිච්ඡාවක්, මේ මොනවා හෝ කෙලෙසේක උසිගැන්වීමක් කරහා තමයි අපි දඟලන්නේ. ඉතින් සාවි බලන්න ඕනේ මේ දැන් මොකද අපි දැන් හුඟක් වෙලාවට අපිට වෙලා තියෙන්නේ අපිට තේරෙන්නේ මුකුත් නොකර ඉන්න. අපිට අවශ්‍ය වෙන්නේ මුකුත් නොකර සිටීමේ කලාව ඉගෙන ගන්නයි. නමුත් අපිට හරි අමාරුයි මුකුත් නොකර ඉන්න. ඉතින් ඒ නිසා හිත අර සියල්ල අතහැරලා දාලා කිසිවක් ඇසුරු නොකර, ලෝකේ කිසිවක් උපාදාන නොකර බොහොම සරලව සැහැල්ලුව ඉඳද්දි ඒක කිසි රසයක් නැති නිසා, ඒක තියෙන නිකං අර සරල හිස් ශූන්‍ය ස්වභාවය නිසා අපේ හිතේ විටින් විට ඔන්න වගේ චකිතයන් පහළ වෙන්න පුළුවන්. ඔන්න වගේ උඩ යට යෑම් එන්න පුළුවන්. ඉතින් හැබැයි අපි ඕකට අනුග්‍රහ කරන්න ගිහිල්ලා ඔතන නිකන් බලන්න පුළුවන්. දැන් නිකන් මම ඉන්න ගතිය මට දැනෙනවාද? මම ඉන්න ගතිය දැනෙනවාද? දැන් අපිට කලින් එකේදී ලොකුවට මම ඉන්න ගතිය, මම ජීවත් වෙන ගතිය, මම බලාගෙන ඉන්න ගතිය. එහෙම එකක් නෑ. හැබැයි නිකන් ඔහෙ තියෙනවා, ඔහෙ යනවා, ඔහෙ ගලනවා, ඔහෙ පවතිනවා. නිකන් අර සබාධහමත් එක්ක ඔහෙ තියෙනවා. ඇල්ලතුරම තමයි. හැබැයි දැන් මේ අපි උත්සාහ කරන්න ගියාම මේ ඊට වඩා නිකන් උද්දීපනය වෙච්ච ගතිය, ඊට වඩා නිකන් මතු වෙච්ච ගතිය, ඊට වඩා නිකන් සක්‍රීය ගතියක්, ඊට වඩා මම ඉන්නවා කියන හැඟීමක්, මමෙක් ඔබ්සර්වර් කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් පහළ වෙලා නම් ඒ කියන්නේ අපි වැඩ වරද්දගෙන තියෙනවා. ඉතින් එතනදී අපි මේ අනවශ්‍ය දෙයක් කරලා තියෙන්නේ. මේ සාමාන්‍ය සරල භාවය තාම අපිට පිළිගන්න කැමැත්තක් නැහැ. මොකද මේ සාමාන්‍ය සරල භාවය මමත්වයකින් තොරයි. සාමාන්‍ය සරල භාවය කෙලෙස් වලින් තොරයි. ඉතින් ඒකේ තියෙන තනිකරම ඇල්වතුර වගේ ගතිය. ඉතින් අපි ඒ දැන් අර ලොකු සාන්නංශය එහෙම කියන්නේ නිකම්ම ගංගානම් ගමී ගඟේ වැලි කැටයක් වෙන්නේ. නමුත් අපිට අමාරුයිනේ ඒක. අපිට ඕනේ එක්ක ගංගානම් ගමී ගඟේ වැලි කැටයක් වෙනකොට ඕන මුතු කැටයක් වෙන්න, නැත්නම් නිකම් පස්කන්දක් වෙන්න, එහෙම නැත්නම් මැණික් කැටයක් වෙන්න. ඉතින් එහෙමනම් ඕන අපි කැමති. ගංගානම් ගඟේ වැලි කැටයක් වෙන්න අපි අකමැති. මේකේ නැහැ නේ, ඒක කිසි රසයක් නැහැ නේ. නමුත් ඉතින් අපිට යන්න තියෙන නම් එතෙන්ට තමයි.
විඥානයක් හැදෙන්නේ නැති නිසා ඒ ආකාරයට ගැරෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ කියලත් එහෙම ස්වභාවයක්.
ඔව්, අතන හැබැයි බන්දුජී මහත්තයා වචනයක් පාවිච්චි කරලා ලොක් ලොක් වෙලා කියලා. දැන් ලොක් වී ඔව් ලොක් වීම නම් ලොක් වීම කියන එක නම් හරියන්නේ නැහැ. මොකද දැන් අපි දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාන් වහන්සේ කියනවා දැන් අපි අර කතා කරේ උද්දේශ විභංග සූත්‍රයේදී ධ්‍යාන ගැන කතා කරනකොට බුදුරජාන් වහන්සේ කියනවා දැන් ඒ ධ්‍යානයේ යම් යම් සුවිශේෂී ලක්ෂණ තියෙනවා. අපේ හිත ඒ සුවිශේෂී ලක්ෂණේ බවට පත් වෙලා නම්, අපි ඒ තුර ලොක් වෙලා නම්, අපි ඒ තුල වර්ණ ගැන්විලා නම්, ඉතින් ඒ කියන්නේ අපි තාමත් ඉන්නේ පතිත තත්වයක, තාමත් ඉන්නේ පිහිටි තත්වයක, තාමත් හිටින්නේ හිත වර්ණ ගැන්විච්ච තත්වයක, තාමත් ඉන්නේ නිකන් සංකත සකස් වෙච්ච තත්වයක.
හැබැයි සමහරවිට එතනදී ඒ ස්වභාවවලදී අපි සිත ලොක් වෙලා තියෙන්නේ විඥානය විසින් මතු කරලා දුන්නු යම් ස්වභාවයකදී. මෙතනදී මම කියන්නේ විඥානයත් එක්කම තමයි සිත ඉන්නේ.
ඒ
කියන්නේ අලුත් යමක් මෙතනට එකතු වෙනවාද කියලා ඒ විඥානයේ තියෙන පිරිසිදු බව තමයි සිත ඇසුරු කරගෙන
ඉන්නේ.
මම බැදිහත් වීම මුලින් බැදිහත් වෙලා එතන පිහිටවුවට ඊට පස්සේ මේ එහෙම ස්වභාවයක් නෑ. ඊට පස්සේ මම මෙදියත් විල්ලක් නෑ. සිත පිරිසිදු විඥානය අත්දැකීමින් ඉන්න ස්වභාවයක් තමයි මට තේරුනේ. මම තවදුරටත් ඒක
විමසලා බලන්න. ඔව්, තවදුරටත් විමසලා බලන්න. ඒ කියන්නේ ඔතෙන්දී අර ලොකුවට මමෙක් ඉන්න ගතියක් හැංගෙන්න බෑ නිවැරදිනම්. ඒ කියන්නේ අපි නිකන් සක්‍රීයව යමක් කරන ගතියක් එහෙම හැංගෙනවා නම් ඒ කියන්නේ අපි තාම ඉන්නවා එතන. මම ඉන්නවා තාම. හැබැයි ඒ වෙනුවට නිකන් ඔහේ ගලණයක්, ඔහේ සරල බවක්, ඉන්නවා නොඉන්නවා වගේ ගතියක්, ඔහේ නිකන් රොබෝ යනවා වගේ ගතියක් නම් තියෙන. ඒ කියන්නේ මම ඉන්න බවක් ඉතින් ඔතන නැහැ. අර සාමාන්‍ය සංස්කාර ටික ඔහේ කෙරීගෙන යනවා. සාමාන්‍ය මේ ස්කන්ධ ටික මේ ගලණයට ලක් වෙනවා. ඒ උපාදාන වෙලා නැහැ. උපාදාන වෙලා නැති නිසාම ඉන්න බවක්, මම ඉන්න ගතියක්, කෙනෙක් ඉන්න ගතියක් හැංගෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි කිසි ඔව් ඔව් කියන්නේ.
මම අත්දකින්නේ රූප වේදනා කොටස තියෙනවා, විඥාන කොටස තියෙනවා.
ඔව්. සංඥා නැහැ.
ඔක්කොම නැහැ.
ඔව්.
ඒක තමයි අත්දකින්නේ.
ඔව්, දැන් කොහොමත් මට හිතෙනවා ලොකු ගැටලුවක් නැහැ කියලා. විශේෂයෙන්ම ඔය සංඥා නැතිවීම කියන එක වැදගත්. يعني හිතේ මොකක්වත් නිරූපණයක් නැහැ. මොකක්වත් රූප පේන්නේ නැහැ. හිත තියෙන තනිකරම නිකම් පිරිසුදු බවක. හිත නිකන් පැහැදිලි කඩදාසියක් වගේ විනිවිද යන ගතියක හිත තියෙන. එහෙමනම් ඉතින් ලොකුවට කෙලස් තියෙන බවක් කියන්න බෑ. අර එක 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 අවධානමක් තියෙන්නේ ඔය සමාධිවල, දැන් විශේෂම අරූප ධ්‍යාන මට්ටම්වල. එතනත් තියෙන ඒ වේදනා ස්වභාවයේ හිත ලැග ගන්න පුළුවන්, හිත හේතු වෙන්න පුළුවන්, ඒ තත්වයන් ඇසුරු කරන්න පුළුවන්. ඒකේ නෑ හැබැයි රූපී ගතියක්. මොකද දැන් අරූප ධ්‍යාන මට්ටමට එනකොටම රූප පැත්ත ඉවත් වෙලානේ. ඒවැය නැහැ කිසි නිරූපණයක්. ඒවැය නැහැ කිසි විචිත්‍රත්වයක්. කියන්නේ විවිධ හැඩතල මොකක්වත් නැහැ. මේ හැබැයි ඒකේ තියෙන යම් සියුම් වින්දනයක්. අන්නේ ඒබඳු වින්දනයක්, ඒ ඒබඳු වින්දනයක් හිත ඇසුරු කරනවාද? ඒබඳු වින්දනයක් තුලද දැන් හිත පිහිටලා තියෙන්නේ කියලා ඉතින් විමසා බලන්න වටිනවා. දැන් ඔතන අනිත් එක තමයි බඳු ජීව මහත්තයා, අපි දැන් අපි හුඟක් වෙලාවට ඉඳගෙන භවනා කරනවා කියන එකේදී හිත ටිකක් බරයි සමාධියේ පැත්තට. ඉතින් එතකොට බලන්න ඕනේ මේ හිත ගිහිල්ලා ආයෙත් නිකන් සමාධියක් අස්සේ ගිහිල්ලා දින්නේ, සමාධියක් අස්සේ හිර වෙලා දින්නේ. එයා නිකන් කලින් හිතන්න මෙහෙම, කලින් හිත තිබුණා නිකන් අයිස් පෙට්ටියෙන් එළියේ. දැන් ඔන්න අයිස් පෙට්ටිය ඇතුළට ගියා. ඒ වගේ තත්ත්වයක් දැන් මේ හිතේ තියෙන්නේ. කලින් නම් නිකන් හිත සරලව සැහැල්ලුවෙන් ඇල්ලතර වගේ තිබුණා. දැන් ඔන්න දන්නේම නැහැ අයිස් පෙට්ටිය ඇතුළට ගිහිල්ලා දැන් නිකන් පොඩ 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 හීතල වේගෙන ගල් වේගෙන යනවාද කියලා එහෙනම් බලන්න පුළුවන්. ඔව්.
ඔබ තවදුරටත් පොඩ්ඩක්
විමසලා බලන්න. ඔව් ඔව්.
ඔබවහන්සේට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරන සමදසතුරු
සරණයි. හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව සමන්තට ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස.
ඔව්.
එහෙනම්.
ඔව් එහෙනම්.
ගරු ස්වාමීන් වහන්සේ දැනට දවසකට ඉස්සෙල්ලා මට දැන් විඥානේ විහිල්ලා දැන් යම් තැනක පතිත වෙනවනේ. එතකොට එතන නාම රූප හැදෙනවා කියන එක මට ඒක මෙන් වෙලා පේන්නේ නැහැ. අර ඒ කියන්නේ විඥානේ යනවත් පේනවා, පතිත වෙනවත් පේනවා, දැනගන්නවා. දැනගත්තාම එතන නාම රූප හැදෙනවා කියන එක මට ඒක වෙන් වෙලා පේනවා. ඉස්සරහට එහෙම පෙවුනට ඒක නාම රූප හැදෙනවා කියලා ඒක වෙන් වෙන්නේ නැහැ. මේක වෙන් වෙලා පේනවා පැහැදිලිවම. ඊට පස්සේ මේක නැතුව යනවා. මේ සාමනහස දැන් මේ සංසිද්ධ දෙවෙන්දි ඉස්සර මට දැන් අර යම් දෙයක් කරනකොට චේතනාවක ඉස්සර යම් දෙයක් කරනකොට එතනට විඥානය පතිත වෙනවා කියන එක මට දැනෙනවා. දැනුණාම මට ඒ කරන දේ නිකන් ශක්තිය. දැන් අපි උදාහරණයක් ලෙස පොල් මිරිකනවා කියලා හිතමු. එතකොට අර පොල් මිරිකනවා වගේ කරගෙන යද්දී ඒක මට විඥානය එනවා වගේ දැනෙනවා. එතකොට ඒක හොඳට කෙරෙනවා. අන්න ඒ වගේ දෙයක් වුණා. සමනාලසේ ඒකදර මේ විඥාන පච්චා නාම රූපං නාම රූප පච්චා විඥාන කියන්නේ
නැහැ. එතන ඇත්තටම දැන් ඔතන දැන් නාම රූපය කියන එකේ යම් යම් ස්වභාවයන් හඳුනා ගන්න පුළුවන්. දැන් අපේ හිත යම් වේදනාවක් ඇසුරු කරද්දිත් එතන නාම රූපයක ස්වභාවය තියෙනවා. යම් සංඥාවක් ඇසුරු කරද්දිත් එතන නාම රූපයක ස්වභාවය තියෙනවා. දැන් ඔතන නාම රූප කියන එකේ නාම කොටස් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කොටස් පහක් පෙන්වනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට අපේ හිත ඇතුලේ මොකක් හෝ සංඥා නිරූපණයක් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ නාම රූපයක සේයාව තියෙනවා. අපේ හිත යම් වේදනාවක් ඇසුරු කරනවා නම් ඒ කියන්නේ නාම රූපයක ස්වභාවය තියෙනවා. අපේ හිත මොකක් හරි කරනවා නම්, චේතනා පහළ කරනවා නම්, සිතුවිලි පහළ කරනවා නම් එතනත් එහෙනම් නාම රූප ස්වභාවය තියෙනවා. ඉතින් ඔය ඔක්කොම දැනගන්නේ විඥානයේ හරහා. දැනුවත් වෙන්නේ විඥානයේ හරහා. ඒ දැනුවත් වීම ලක් වෙන්නේ නාම රූප කියලා කියන්න පුළුවන්.
මට පේනවා නාම රූපේ එය නැති වෙලා නැති වෙලා අප මෙතන එහෙම කියලා. මේ එතකොට ඒ කියන්නේ විඥානයක් නැති වෙලා ඇති වෙනවා. ඒ වගේ විඥානය එතනම තියෙන හින්දා නේද ඒක වෙන්නේ.
ඔව් නෑ විඥානය කිව්වහම ඔතන එක දිගට පවතින විඥානයක් නෙමෙයි. ඔව් දැන් අපි දැන් නාම රූපයක් අසුර කරන විඥානේ හැමදැස්සම ඒ නාම රූපයක් පාසා එතන එතන හටගනිමින් නිරුද්ධ වෙලා යනවා. ඒතර ඒක සමහරට තේරෙන්න පුළුවන් ඉතින්. එහෙම කියන්න පුළුවන්. ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් නාම රූපයක් පාසා දැනගන්නා විඥානයක් හටගන්නවා. ඉතින් නාම රූපේ නැති වෙනවත් එක්ක ඒ විඥානයත් ඇති වෙනවා. ආයෙත් ඔන්න නාම රූපයක් හටගන්නවා. ආයෙත් විඥානයකුත් හටගන්නවා. ඉතින් මේ දෙක ඒ කියන්නේ පෙරපසු නොවි සිද්ධ වෙනවා.
ඔව් පෙරපසු. එතකොට මට හැබැයි ඒක සිද්ධ වුණා දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ලා ඊට පස්සේ මට ඇත්ත මම හොයන විඥානයක් නෑ නාම රූපයක් නෑ එහෙම කියලා. ඒ අර නිශ්ශබ්ද අපි නිශ්ශබ්දව ඉන්නවනේ ඒකින්ද තමයි සාමනස් කියලා මම හිතුවා ඉතින්.
හරි. ඔව් ඒ වෙලාවේදී මෙන්න මොනක්වත් හොයන්න යන්නේ නැතුව
අන්න හරි.
ඒ සරලව ඒ නිශ්ශබ්ද භාවය විඳගනිමින් වාසය කරන්න.
ඒ කියන්නේ වෙන දෙයක වෙන්න ඉඩ දීලා මම මුකුත් කරන්න දෙයක් නැත්ද වෙන දෙයක බලාගෙන නෑ නිශ්ශබ්ද නම් ඒක දැනගෙන ඉන්න.
හරි. හරි. අන්න හරි.
සමනාලි ස්වාමිනාසර් මට මේ ඉස්සර දවසකම මේ කැරකිල්ලක් වගේ එහෙම ගැටයක් තිබ්බා. තිබ්බනේ මම ස්වාමිනාසකත් ඒක ඉදිරිපත් කරා. ඊට පස්සේ ඒක නැතුව ගියා. ඊට පස්සේ අර මට ඈතින් වෙන ඈතින් ශබ්දයක් තියෙනවා නේ වාහනයක් යනවා. ඒ වගේ ලොකු ශබ්දයක් තියෙනවා නම් කනට නිකන් ভাইබ්‍රේෂන් එකක් වගේ
දැනෙනවා.
හ්ම් හ්ම්. එතන වෙන්න පුළුවන්
ස්වාමිනාසක. ඔව් අනිවාර්යයෙන්ම. ඔව් දැන් කොහොමද ඉතින් සුළඟ හරහානේ ඔය ශබ්ද ඇහෙන්නේ. ඉතින් ඒක ශබ්ද තරංගය යන්නේ ভাইබ්‍රේෂන් සහ විදිහට තමයි.
ඔකේ. හරි සනෝස මර්ක ඩක් හැදිලි.
හොඳයි.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න කිව්වා.
එරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මට මේ අකුසල උපක්ලේශයන් ප්‍රායෝගික ජීවිතයේ යෙදෙන ආකාරය ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ අපි සතියෙන් ඉන්නකොට මේ අකුසල උපක්ලේශ උදාහරණයක් වශයෙන් මසුකම වගේ කියන්න පුළුවන්. මේක මෙහෙම යෙදෙනකොට ස්වාමීන් වහන්සේ ඒකට විරුද්ධ ක්‍රියා කරන්න හිතනවා. උදාහරණයක් විදිහට කියනවා නම් දැන් මම වැඩ කරන්නේ ස්වාමීන් වහන්සේ කෙමිස්ට්‍රි ලැබ් එකක. ඉතින් දැන් මගේ යාළුවෙක් හිටියා. දැන් එයාගේ පුරුද්දක් තමයි එයා දැන් අපි කවුරු හරි රියේජන්ට්ස් හදනවා නම් ඒක බලලා එයා ඒක ඉල්ල ගන්නවා. හැබැයි කවදාවත් ආපහු හදලා දෙන්නේ නැහැ අපිට. ඉතින් දැන් මේක දැන් ඔහොම නිරන්තරයෙන්ම වෙනවා. ඉතින් වෙනකොට දැන් තරහ යනවනේ ස්වාමීන් වහන්සේ ස්වභාවිකව. දැන් ඉතින් අර හිත දිහා බලන් ඉන්න හින්දා තරහ යනවා තේරෙනවා. ඉතින් එතකොට තරහ එන්නේ නැහැ. ඒ වුණාට අර හිතේ කැළඹීම් ස්වභාවය වෙනවා. දැන් එතකොට ස්වාමීන් වහන්සේ මට ඊට පස්සේ දැන් මට හිතුණා මේක නිකන් හිතේ වීඩියෝලියක් වගේ. දැන් මේ අර සිහියෙන් අර තරහ යන ස්වභාවය එන්න දෙන්නේ නැහැ. එහෙම තියාගෙන මම දැන් අර ළමයා ළඟට එනවා නම් දැන් ඉල්ලන්න මම එයා ඉල්ලන්න කලින් මම එයාට දෙනවා. ආ ඔයා එන්නේ මේක ගන්නනේ. ආ ගන්න. ඒ වගේ. දැන් ඒක කරන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. මොකද අපි දන්නවා මෙයාගේ ගතිගුණ පැත්තෙන් බලනකොට අපිට වැඩිය පහ. ඒ වුණාට කමන්න හැර මට නිකන් ඕනේ අර මගේ හිතට එන අකුසල කවන්න වගේ ස්වාමීන්
වහන්සේ.
එහෙම ස්වභාවයක් ඇති වෙනවා. මේ එක උදාහරණයක් මේ වගේ අනන්තවත් වෙනවා වැඩ කරනකොට.
හරි.
මේ මෙහෙම වෙන එක කමක් නැති ස්වාමීන් වහන්සේ මම ඒක දිගටම කරගෙන යන එක කමක් නැද්ද මට ඒකවල හිතට හරි සැනසෙන්නක් මම ඒක ඉතුරු නැතුවම අයින් කරා වගේ ස්වභාවයක් දැනෙනවා මට අර අකුසල ගතිය
හොඳයි. ඉතින් මටත් හිතෙනවා දැන් ඔගේ පැති කීපයක් තියෙනවා. ඇත්තටම අකුසලයක් පහළ වුණාම ඒක ගැන දැනුවත් වෙලා, ඒක ගැන සතිමත් වෙලා, ඒ ගැන අවධානය යොමු කළා අපි කතා කරපු විදිහට ඒක එතකොට ඒකේ වහල් භාවයෙන් මිදිලා ඒක ක්‍රමානුකූලව ෂය වෙලා යනවා කියන එක ඒක එක ක්‍රමයක්. ඊට පස්සේ අපි දන්නවා නම් මෙන්න මෙතෙන්දී අකුසලයක් පහළ වෙන්න පුළුවන් කියලා ඒක පහළ වෙන්න නොදී අපි රැක ගන්නවා නම් හිත, ඉතින් ඒක තවත් ක්‍රමයක්. ඉතින් එතකොට ওই දෙවෙනි ක්‍රමයේ තමයි යම් පමණකට අත්දැකලා තියෙන්නේ. කලින් නම් මෙතෙන්දි මේ අවස්ථාවේදී මෙන්න මේ අකුසලය පහළ වුණා. දැන් හැබැයි ඒක පහළ වෙන්න කලින් මම ක්‍රියාත්මක වෙලා ඒක පහළ වෙන්න තියෙන අවකාශය මම වළක්ව ගන්නවා. ඉතින් එතකොට ඉතින් මේ ක්‍රම දෙකේම වරදක් නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අකුසලය පහළ වෙලාම ඉවත් වෙ යුතුයි කියලාත් කියන්න බෑ. පහළ වුණා නම් අනිවාර්යෙන් ඒක දැක ගන්න ඕනේ. යානතෝ පස්සතෝ ආසවානං කයං වදාමි කියන්නේ දැන් අපි ආශ්‍රවශය කරන්න නම් ඒව දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඉතින් එතකොට නිකන් හැඟෙනවා මේක අනිවාර්යෙන් පහළ වෙන්න ඕනේ, පහළ වුණාම ඒක දකින්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අපි කොයි අකුසලයේ වුණත් අපිට පොඩ පොඩ හඳුනගන්න පුළුවන් වේවි. හඳුනගත්තට පස්සේ අපි තුමු දැන් අපි හඳුනගත්තා මෙන්න මෙහෙම ක්ලේශයක් තියෙනවා, මෙන්න මේ අවස්ථාවේදී මේක පහළ වෙනවා කියලා අපි හඳුනගත්තා. ඉතින් එතකොට ඒ කියන්නේ අපි ඒක දැක්කා. ඒ කියන්නේ දැන් අපි ප්‍රතික්‍රියා ඒ කියන්නේ අපි දැන් අවධානයෙන් ඉන්නේ මෙහෙම එකක් පහළ වෙන්න පුළුවන් මෙතෙන්දී. මේක කලින් දවසේ නම් මෙන්න මෙහෙමයි පහළ වුණේ, මේ විදිහටයි හිත ප්‍රතික්‍රියා කරේ කියලා යම් වැටහීමක් තිබුණා. හැබැයි දැන් ඊට පස්සේ තින් පරිස්සම් වෙනවා, සූදානම් ශරීරයෙන් ඉන්න දැන් ආයෙත් අදත් පහළ වෙන්න පුළුවන් කියලා අවධානයෙන් ඉන්නවා. ඉතින් එතකොට යා පහළ නොවී ඉන්නවා. මොකද අපි ඉන්නේ සූදානමින්. ඉතින් ඒ නිසා ඒ ක්ලේශය පහළ නොවී ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ක්‍රම දෙකම වැරද්දක් නැහැ කියලා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට අපි දැන් ඒ ක්ලේශය එන්න කලින් ඒ පරිසරය හැදෙනකොටම දැනෙනවා ස්වාමීන් වහන්සේ ස්වභාවය වෙනස්නවා කියලා.
ඔව්.
දැන් ඒක දැනගෙන ඒකට විරුද්ධව දැන් ඒකට ඒ වගේ පුද්ගලයෙකුට කමන්නේ මම මේක දෙනවා ඒක මක්සියාගේ වැඩේ ටිකක් හරි පහසුවෙන් කරගන්න පුළුවන් කියලා හිතලා මම ඒකට විරුද්ධව ඒ අකුසලයට විරුද්ධව වැඩක් කළොත් ස්වාමීන් වහන්සේ ඒක මොන වගේ දෙයක්ද වෙන්නේ ස්වාමීන් වහන්සේ?
ඒක තමයි මත් කිව්වෙත්. ඒකට අකුසලේ පහළ වෙන්නේ නැහනේ.
එහෙමයි.
ඔව්. අකුසලේ පහළ නොවීම සඳහා අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා.
අඩු
වෙන්න මොකද අඩු වෙන්න පුළුවන්. දැන් උතන තියෙන එකාතකින් බලහම ඔය බයොලොජිකල් වැඩක් තියෙන. දැන් අපේ මොළයේ පැත්තෙන් අපි කතා කරනවා නම් අපි යම් හෝ අකුසලයක් නැවත නැවත පහළ වෙන්න ඒක අපේ හිත ඇතුලේ අපේ මොළයේ ඇතුලේ ඕක නිකන් මේ ෂෝට් සර්කිට් වෙන්න ගන්නවා. ඕක දිගට ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එතකොට නිකන් ඒක අර පර්මනන්ට් සර්කිට් එකක් බවට පත් වෙනවා. ඒක නිකන් ට්‍රැක් එකක් හැදෙනවා. ඒක දිගටම යනවා. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේදී ටක් ගාලා අපි හිතන්නත් කලින් ඒ ට්‍රැක් එකේමයි යන්නේ. හිතන්න දැන් අපි ඒක වෙන්න නොදී වළක්වා ගනිමින් යනකොට ඔය ට්‍රැක් එක හීනෙවි කියලා අන්තිමට අහෝසි වේවි. දැන් ඊට පස්සේ අවස්ථාව පහළ වුණත් ඒක ඒ ට්‍රැක් එක නැති නිසා ඒ ක්ලේශය පහළ වෙන්නේ නැහැ. ඒක නිසා ඔතන යම් පමණක ඔතන භෞතික විද්‍යාත්මකව නැත්තම් බයොලොජිකල් පැත්තෙත් යම් සම්බන්ධයක් ඉතින් ඔකට එකතු කරන්න පුළුවන්. ඒ නිසා ඔය දැන් මෑත කාලේ ලියවිච්ච පොත් අතර දැන් රිචඩ් ඩේවිඩ්සන් එහෙම ලියපු ඒ මොකද්ද මේ personality traits ගැන එහෙම කතා කරද්දි ඉතින් ඔයගේ දේවල් කතා කරනවා. කියලා අපි මේ කරන ක්‍රමේ යම් කිසි භෞතික පැත්තෙත් යම් මේ සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපි ක්ලේශය දැකලා ඒක වළක්වා ගනිමින් ඒකට තවදුරටත් වර්ධනය නොවී ඒක එතන එතන අතහැර දමමින් අතහැර දමමින් මේක ක්ෂීණ කරමින් හීන කරමින් දුර්වල කරමින් යන ඒ වැඩේම ඊට පස්සේ අපි ඒකට තවදුරටත් පහළ නොවී ඉන්දීමට දැන් අපි මේ උත්සාහ කරලා තියෙන්නේ. අපි නිකන් ක්ලේශය හාමත් කිරීමක් කරලා තියෙන්නේ. ක්ලේශයට පහළ වෙන්න තියෙන අවකාශය වැළැක්වීමක් කරලා තියෙන්නේ. එතකොට තවදුරටත් ඉතින් අර මාර්ගය ඇහිරෙනවා. ඒ මාර්ගය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. يعني දැන් හිතන්න අපිට පාරක් තිබුණා. ඒක අඩිපාරක්. ඉතින් අපි මේ අඩිපාරේ දිගට දිගට යනවා නම් මේ අඩිපාර දිගට තියේවි. කවදාවත් ඒකේ තනකොළ වැවෙන එකක් නැහැ. ඒකේ ගස් වැවෙන එකක් නැහැ. මොකද අපි හැමදාම මේක පාවිච්චි කරනවා. හිතන්න අපි මේ පාරේ විටින් විට යන්නේ. මාසයකට සැරයක් යන්නේ. එහෙනම් ඉතින් මේ මාසේ ගිහිල්ලා එන මාසේ අනකොට ඒකේ යම්සි කොළ ප්‍රමාණයක් වැටිලා වල් පැල වැවිලා ගස් වැවිලා තමයි තියෙන්නේ. හිතන්න අපි මේක පාවිච්චි නොකරම ඔන්න අවුරුද්දක් අතහැරලා දැම්මා. දැන් ඉතින් පාර හොයාගන්න බැරි තරම්. මොකද එච්චරට මේ පාර පාවිච්චි වෙලා නැහැ. ඉතින් ඒ වගේම පැත්තක් තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් ඒකටම යමක් එකතු කරන්න ස්වාමීන් වහන්සේ. දැන් ඔය පාර U-turn එකක් වගේ කළොත් එහෙම කරන්න ස්වාමීන් වහන්ස මේවා මත්තර එන්න තියෙන අවස්ථාව
වලකිනවා කියන්න පුළුවන්. ඔව් වලකිනවා කියන්න පුළුවන්. ඔව් මට හිතෙනවා පුළුවන් කියලා. මොකද දැන් බුදුහාඳුරෝ ඔය මේ විතර්ක සමනය කරන ක්‍රමවලදී විවිධ ක්‍රම පෙන්වනවානේ. ඒතර ඒ විවිධ ක්‍රමවල එක ක්‍රමයක් තමයි ඒ විතර්කයක් පහ වුණාම ඒ විතර්කය වෙනත් විතර්කයකින් ප්‍රතිස්ථාපනය කිරීම, රිප්ලේස් කිරීම. එතකොට අපි අර විතර්කය ඔස්සේ යන්න නොදී අපි මේකට දාලා දානවා. වෙන ට්‍රැක් එකකට දානවා. එතකොට අර ට්‍රැක් එක ඉතින් අපි අත හැරෙනවා. එතකොට අපේ අතින් ඒක පාවිච්චි වෙන්නේ, ඒක දුර්වල වෙනවා. මේ වෙන කුසල පක්ෂයේ දින ට්‍රැක් එකක් තමයි පාරක් තමයි අපි භාවිතා කරන්නේ. හැබැයි ඉතින් ඔය හැමතැනම ඒ ක්ලේශය හඳුනා ගැනීම තියෙනවා. දැන් ඒ ක්ලේශය හඳුනාගෙන ඒක සතියෙන් කළලා දෙනවා, සම්පජඤ්ඤයෙන් කළලා දෙනවා. ඒ ක්ලේශය දුරු කරන මාර්ග විවිධයි. එක මාර්ග ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. එකක් තමයි කෙලින්ම ඒකට ඍජුව මුහුණ දෙන එක. ඒ කියන්නේ යාගෙන කෙලින්ම සතිමත් වුණා, ඒ වෙතට අවධානය යොමු කළා, ප්‍රඥාව යොමු කළා. ඉතින් ඒක වුණත් සමහරට ප්‍රමාණවත්. එයා දැන් ඔන්න දුර්වලලා ගියා, බොඳ වෙලා ගියා, නැතිලා ගියා. තවත් ක්‍රම තමයි ඒක දැකගත්තා, තේරුම් ගත්තා, ඒ පැත්ත බලන්නේ නැතුව වෙන පැත්තක් බැලුවා. අසති අමනසිකාරෝ කියලා පෙන්නනවා. දැන් ඒ පැත්තට තියෙන අවධානය වෙන පැත්තට හරවලා දානවා. එතකොට නිකන් අරයා නිකන් අසරණ වෙලා එයා යන්න යනවා. තව එකක් තමයි ඒක තේරුම් ගත්තා, ක්ලේශය පහළවා කියනක් කියලා දැනගත්තා. ඊට ප්‍රතිවිරුද්ධ පැක්ෂය වැඩනවා. ප්‍රතිවිරුද්ධ පැත්තක් හිතේ දානවා. හිතේ අපි තුමු ද්වේෂය පහළවා නම් මෛත්‍රියක් දානවා. එතකොටත් ඉතින් ඔහම ඒක දැනගෙන දැකගෙන ඒක දුරු කරන උපක්‍රමයක් වශයෙන් ඔන්න මෛත්‍රී පාවිච්චි කළා. ඒකත් ඉතින් තවත් ක්‍රමයක්. ඉතින් විවිධ ක්‍රම ඒ නිසා හඳුනා ගන්න පුළුවන්.
සමහරවිට මට එතකොට ඉඳනවා මගේ අර මාන්නය වගේ මගේ තියෙන ගතිය අඩු වෙලා යනවා කියලා. එහෙම ඒකට විරුද්ධව සටන්
කරනවා. වරදක් නැහැ. මම හිතනවා වරදක් නැහැ කියලා. Tamanට තේරෙනවා නම් Tamanගේ කෙලෙස් අඩු වීමක්, Taman නිහතමානී වීමක්, තවදුරටත් නිකන් සැහැල්ලු වීමක්, හිත සැහැල්ලු වීමක්, ප්‍රසාද ජනක වීමක්, පහන් වීමක් තියෙනවා නම් යන පාර නිවැරදි.
බොහෝම පින් ස්වාමීන් වහන්සේ බොහෝම පැහැදිලි ඔබ වහන්සේට දෙනවා සන්නයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටළු බුද්ධිට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ.
ඔය
ස්වාමීන් වහන්සේ දැන් ඔය ලොකු ස්වාමීන් වහන්සේ කියනවනේ සමාහිත හිතටත් අසමාහිත හිතටත් සමහිත පැවැත්වීම, ඒ කියන්නේ සමාධියක් දුක පිනිසයි කියලා. ඒක අනිශ්චිත ස්වභාවය කියන එකටත් අප්ලයි වෙනවද ස්වාමීන් වහන්සේ?
නෑ, එතන නම් මට හිතනවා, ඒ කියන්නේ යොදන්න අමාරුයි. මොකද දැන් සමාධිය කියලා කතා කරද්දී අපි කරන සමාධියක්, අපි යොදන සමාධියක්, අපි හදාගන්න සමාධියක්, අපි උවමනාවෙන් තනපු සමාධියක් කියලා හැඟීමක් නෙන්නේ. දැන් ඒතර ඒවා පවා ඉතින් අනිත්‍යයි. ඒකත් මේ අපි සකස් කරපු දෙයක්. කියලා තේරුම් ගන්න තේරුම් ගන්න. එතකොට අපි යන්නේ නිකන් අර මැද බවකට, නැත්තම් සරල ගතියකට. එතන ආයි කරන දෙයක් නැහැ. එතන ආයි අපි ඌමනාවෙන් පැවැත්වීමක් නැහැ. එතන අපි සකස් කිරීමක් නැහැ. අපිට කරන්න දෙයක් නැහැ එතන. ඒක නිකන් හිතේ ඩිෆෝල්ට් එක. ඒක නිකන් හිතේ සාමාන්‍ය ස්වභාවය. ඒක පවත් ගන්න කියලා අපි ආයි දඟලන්න දෙයක් නැහැ.
ඒකට ස්වාමීන් වහන්සේ අපිට සමහර වෙලාවට අර අනිශ්චිත ස්වභාවයකට කැමැත්තක් වගේ සිවුම් දෙයක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ තිබීම නිසා ඒක දුකක් නෙවෙයිද? එතකොට
ස්වාමීන් වහන්සේ. ඔය ඉතින් කැමැත්ත අයින් කරගන්නයි තියෙන්නේ.
ඔව් නේද?
අර කයින් කරන්න බෑ. ඒක කොහොමද හිතන්න මෙහෙම. දැන් හිතන්න කවුරු හරි කියනවා ඇල් වතුර තියෙනවා. මට මේ ඇල් වතුරේ තියෙන තෙතමනේ අයින් කරලා දෙන්න කියනවා. මොකද කරන්නේ? අයින් කරන්න බෑනේ නේද? ඇල් වතුර කොහොමද තෙතමනේ තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා යාගේ ඩිෆෝල්ට් නේචර් එකක්. ඒක කැරක්ටරිස්ටික් එකක්. ඒක අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වගේ තමයි. දැන් අපේ හිතෙත් යම්කිසි නිකන් ඒ ඇල් වතුර ගතියක්, එයාට අදාළ ගතියක්. ඒක යාගේ මේ ආයි අපි හදන්න දෙයක් නෙමෙයි ඒක. එයාගේ දැනුවත් බව කියන එක, එයාගේ සරල බව කියන එක, ඒකයි එයාගේ ඩිෆෝල්ට් නේචර් එකක්. එයාගේ උපන් ස්වභාවය. ඒතර ඒක අපි පවත්වන්න කියලත් අපිට කරන්න දෙයක් නැහැ. මොකද ඒක එයාගේ තියෙන දේ. දැන් අපි අපි අපිට වෙලා තියෙන අපි ඒක මත තනපු දේවල්, සකස් කරපු දේවල් තමයි මෙතෙක් කළා තියෙන්නේ. දැන් අපි ඒ ටික අඩු කර කර අඩු කර කර ඒ ටික ලොප් කර කර ලොප් කර කර යනවා. ඒතර අපි එන්නේ නැවතත් අර හිතේ තියෙන සරල දැනුවත් බවට විතරයි. ඒක අපිට අමුතුවෙන් පවත්වන්න කියලා දෙයක් නෑ. අපිට ඇත්ත වශයෙන්ම තියෙන උපක්ලේශ ටික අයින් කිරීමයි තියෙන්නේ. දැන් ඒකනේ බුදුහාමුදුරුවෝ නැවත නැවත කියන්නේ. පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි විප්පමුත්තං. මේ මානෙනේ මේ හිත උපක්ලේශ වලින් නිදහස් වුණා නම් ඊට පස්සේ මේ ප්‍රභාෂර හිතක් තියෙන්නේ. මේක කාගෙත් එක සමාන එක ප්‍රභාෂර හිත තියෙන්නේ. ඒක අමුතුවෙන් පවත්වන්න කියලා දෙයක් නැහැ. අර උපක්ලේශ ටික අපිට අයින් කරගත්තොත් අර ස්වාභාවික හිත මතුවෙනවා.
ඒකනේ උපක්ලේශ වලට හිතේ සියුම් අකමැත්තක් තියෙනව නේද ස්වාමීන්
වහන්සේ? නැත්ද? නෑ, ඉතින් උපක්ලේශ තියෙනවා නම් අකමැත්තක් තියේවි. ඒතර උපක්ලේශ නැත්තම්
හොඳයි.
ඒක තමයි. දැන් කමක් නැහැ. ඉතින් අපි දැන් හිතේ අකමැත්තක් කියන වෙනුවට කියන්න පුළුවන් හිතට දැන් ඌමනාවක් තියෙනවා හිත පිරිසුදුව පවත්වන්න. නේද? හිත අපිරිසුදු කරගන්න නැතිව, පාට වර්ණ ගන්වන්න නැතිව හිත පිරිසුදුව පවත්වාගෙන ඌමනාවක් තියෙනවා. ඒක නිකන් නිරූපණය වෙන්න පුළුවන් හරියට නිකන් මේ රුස්සන් නැති ගතියක්, කෙලස් රුස්සන් නැති ගතියක් වගේ. කෙසේ නමුත් දැන් කෙලස් ටික අයින් වෙනකොට දැන් එයාට නිකන් සහනශීලී ගතියක්, සරල ගතියක්, සැහැල්ලු ගතියක් පහළ වෙනවානේ. ඒක සැපයක් වශයෙන් උදාහරණු කියලා තියෙනවා. ඒක තමයි අභ්‍යාසයක සුඛ කියලා වචනයෙන් එහෙම පාවිච්චි කරන්නේ, දේශනා කරලා තියෙන්නේ. මේ කෙලෙසුන් පහළ නොවීම නිසා, කෙලෙසුන්ගෙන් හිත තෙත් නොවීම නිසා හිතේ තියෙන සහනයක්, හිතේ තියෙන සැහැල්ලුවක්, හිතේ තියෙන ප්‍රසාද බවක්, හිතේ තියෙන පහන් ගතියක්. ඉතින් ඒක ඇවිල්ලා හිතේ ස්වභාවික ගතිය. ඉතින් ඒක දිගට පවත්වන්නයි තියෙන්නේ. එතකොට කෙලෙස් නැත්තම් ඉතින් ආයි දඟලන්න දෙයක් නැහැ.
සුඛභාවයක්
තියෙන ස්වභාවය හිතේ
ස්වභාවය. හිතේ ස්වභාවය. ඔව්. Nothing unnatural.
ඒක තමයි natural. Natural. ඔයක natural. මොකද ඒ කියන්නේ
කෙලෙස් දාන්නතිකම තමයි තියෙන්නේ
නේ. ඔව්. ඒ කියන්නේ කෙලෙස් වලින් තමයි මේ හිතේ තියෙන ප්‍රසාද, සැහැල්ලු, සරල ඒ ගතිය නිකන් වළක්වලා බර, හිර වෙච්ච, ආයාස කර වෙච්ච, ස්ට්‍රෙස් වෙච්ච එහෙම ගතියක් හදලා තියෙන්නේ කෙලෙස් හරහා. එතකොට අර ටික අයින් වුණා නම් එහෙමනම් දැන් හිතේ නිතරින් පහළ වෙන්නේ අර යාට ආවේනික සැහැල්ලු සරල නික්ලේශී තත්ත්වයක් තමයි එහෙනම් පහළ වෙන්න
තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ එහෙම කෙනෙක් තවදුරටත් ඔය මේ ඉඳගෙන භාවනාවක් කරන එකේදී යමක් කරනවා වගේ ගැටියක් තියෙනවද ස්වාමීන් වහන්සේ? එතකොට
ඒක තමයි. දැන් යාට ඔහේ ඉඳගෙන ඉන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට කොහොමද හිත හැසිරෙන්නේ කියලා බලත හැකි. නමුත් ඉතින් ඉඳගෙන ඉඳීම තුලනම් නෙමෙයි ලොකු දෙයක් වෙන්නේ. අර විවිධ කටයුතු
වලට ටික වෙලාවක් යනකොට ආයි හිර වෙනවා වගේ වෙනවනේ
නේද? අන්නිතයි. එහෙම අන්න එහෙම හිර වෙනවා නම් ආයි ගිහිලා බර වෙනවා නම් සමාධියකට හේතු වෙනවා නම් ඒ කියන්නේ ඉඳගෙන ඉඳලා තේරුමක් නැහැ. ඊට වඩා හොඳයි නැගිටලා නිකන් සහැල්ලුවෙන් පොඩ්ඩක් ඇවිදින එක නැත්තම් වෙන කටයුත්තක නිරත වෙන එක. ඒ වෙන කටයුත්තක නිරත වෙනකොට ආයිත් හිත සහැල්ලු වේවි. ආයිත් හිත නිදහස් වේවි. ඒ ආයිත් හිතේ තියෙන නිකන් අර ඇල්වතුර ගතියට ඒවි. නැතුව ෆ්‍රිජ්ජකේ වාසය කිරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ, දැන් නිකන් ඇල්ලොතර වීම තමයි අවශ්‍ය වෙන්නේ.
එතකොට ස්වාමීන් වහන්ස අපේ අම්මා වෙනුවෙන් මම ප්‍රශ්නයක් ඇහුවත් කමක් නැද්ද ස්වාමීන් වහන්ස?
බලමු මොකද්ද කියන්න පුළුවන් කියලා.
ඒ කියන්නේ මේ දවස්වල මට දැනෙනවා අම්මා වෙනදට වැඩිය හරිම ඉරිටබල් වගේ. කියන දකින්න දකින්න හැම දෙයකටම දැන් මටත් ඉතින් උපදේශක් දෙන්න බෑ. තරහ යනවා වගේ ගතිය ගොඩාක් වැඩි ස්වාමීන් වහන්ස. හැම දෙයක්ම වැරදියට වගේ ගන්න ගතියක් තියෙනවා. හැබැයි යාට මේ ධර්ම මේ කියන්නේ මෙහෙම පාත්‍ර ධර්මදේශන අහන්න දුන්නේ නෑ යාට. යාගේ මේ ටැබ්ලට් එක කැඩිලා. එතකොට දැන්
පොඩ්ඩක් ඉතින් බලන්න ඉතින් මොකද මේ ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. මොකද මේ ප්‍රශ්නේ වටපිටමන හරි ප්‍රශ්නද? මොකද නැත්තම් යා නිතර නිතර ප්‍රවෘත්ති බලනවාද? පත්තර බලනවාද? මේ මොනවෙන්ද මේ ඉරිටේෂන් එක එන්නේ කියලා චුට්ටක් ඉතින් බලන්න වෙනවා. මොකද යාට ලොකු දෙයක් කරන්න නැති වුණාම ඉතින් ඔය මොනවා හරි නේ අල්ලගන්නේ. ඉතින් ඒ වෙලේ
ඉතින් මෙටෙක් කරන්න නැති කෙනෙක් වගේ අර හැමදේ පොඩි පොඩි දේවල් කියලා ඔය පරිසරයේ අපි නංගිට බබාල හම්බෙලා අම්මට ගොඩක් වැඩ වැඩි.
අරවත් හේතු වෙන්න පුළුවන්. යා කැමති නිදහසේ ඉන්න සැහැල්ලුවෙන් ඉන්න. නමුත් ඉතින් අර වගේ දැන් තත්වයකදී යාට ඉතින් ළමයි බලන්නයි. ඉතින් අරවයි මේවයි ගොඩක් ආවම දැන් සමහරවිට හිත ඒකට නුරුස්නා ගතියක්. එයාගේ කැමැත්තෙන් ඒක යෙදෙනවා නෙමෙයි අකමැත්තෙන් නම් යෙදෙන්නේ. එයා නිකන් ඒක දැන් අනවශ්‍ය බරක් පැටවිලා අනවශ්‍ය වගකීමක් පැටවිලා වගේ නම් එයාට හැඟෙන්නේ. ඉතින් එතකොට එයාගේ ස්වාභාවිකවම ඔය වගේ නිකන් නුරුස්නා ගතියක එයා ඉන්න ඉඩ තියෙනවා.
වැඩ වැඩි
වුණාම එහෙම වෙනවනේ. වෙන වෙනවා අනිවාර්ය. ඔව් ඔව්.
ආයි බොහොම පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඊළඟ තහක් ගැටලුව ගෙෂන් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ ඇහෙනයි කියලා මම හිතනවා.
ඔව් ඇහෙනවා ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ. අද දේශනාව සෑහෙන හොඳයි කියලා මට තේරුණා. මට ඒකේ තව පොඩි විස්තරාත්මක ගතියක් තමයි වුවමනා වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කිව්ව සාමාන්‍යයෙන් පෘථග්ජන මනුස්සෙක් ඒගොල්ලන්ගේ මොකක් හරි වරදක් වුණාම ඒක වහගන්න ගතිය තියෙනවා. හැබැයි මාර්ගඵලයකට පැමිණෙන කෙනෙක්ගේ ඒක වහගන්න නැතුව ඒක ඉවත් කළාට එලි කරන ස්වභාවයක්. ඒ වැනි දෙයක් ගැන ස්වාමීන් වහන්සේ අද කතා කරා. දැන් මගේ ප්‍රශ්නය ඇවිල්ලා මම දැකලා තියෙනවා මේක සාමාන්‍යයෙන් මගේ මට තියෙන මම ඒක හුඟක් ඐඩෙන්ටිෆයි කරලා තියෙනවා. මගේ ළමයි දෙන්නකත් මම හුඟක් වෙලාවට ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳලම මම උපදෙස් දෙන දෙයක් the moment you make some mistake and identify yourself, accept the wrong and apologize, that is the best thing you can do. මම ඒක හුඟක් වෙලාවට කියන දෙයක් ඒගොල්ලන්ගේ ඒක මම හිතනවා මේ සොසයිටි එකේ උඟක් කට්ටියට තියෙනවා කියන එක. ඒක මෙහෙ එතකොට බුද්ධාගමේ කට්ටියට පමණක් නෙවෙයි, ඒක සාමාන්‍යයෙන් අන්නාගේ මිත්‍යයන්ටත් මෙවැනි කැරක්ටරිස්ටික් මම දැකලා තියෙනවා කියන එක.
හරි.
එවැනි ස්වභාවයකදී කොහොමද මේක ඩෙන්ටිෆයි කරගන්නේ? මේගොල්ලන්ගේ මොකද්ද තියෙන ඵලය කියන. දැන් මට ඒක තේරෙනවා මං වෙනුවේ. මම මේක බලන්නේ කොහොමද මගේම එක සහවුරු කරගන්නේ කියන එක. ස්වාමීන් වහන්සේට මට පොඩ්ඩක් තව විස්තරාත්මකව ඒක කියන්න පුළුවන්ද කියන
දැන් ටික මම තේරුම් ගත්ත ප්‍රශ්නේ තමයි දැන් ඔය කල්චර් එක නිසා ඒතර නිකන් යන මේ ස්වභාවය නිසා ඒක නිකන් අපිට මේ සමාජයේ විසින් දාපු ගුණයක් වෙන්න පුළුවන්. එකක් තමයි එතකොට ඒ නිසා මහත්තයා තමන්ගේ දරුවන්ට කියලා තියෙනවා. ඉතින් අම දරුවන්ගේ අතින් වැරද්දක් සිද්ධ වුණොත් ඒගොල්ලෝ ටග් ගාලා එතකොට ඇපොලොජයිස් කරනවා. ඒක දැන් ඒගොල්ලන්ගේ ඇඟේ තියෙනවා. ඒකද මේ එතකොට ඒකයි ඇත්ත වශයෙන්ම අර ගුණයක් දිනු කළා මාර්ගඵලයකටපත් වෙච්ච කෙනෙක් වරද නොසඟවා ප්‍රකාශ කිරීමයි කියන දෙක වෙන් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙද මහත්තයා අහන්නේ.
Exactly.
හරි.
එහේ ස්වාමීනි.
හරි. ඉතින් ඇත්තටම මට හිතෙනවා දැන් ඔතන මේ ඒ යථා කරපු කරුණු වල ඔය කාරණේ ඇවිල්ලා එකක් තවත් කාරණා ඉතින් ඇත්තටම හයක් තියෙනවා. ඒ කෝසම්බිය සූත්‍රයේදී ඒ දිට්ඨිගත පුජ්‍යලයක් නැත්නම් දිට්ඨි සම්පන්න පුජ්‍යලයක් සෝතාපන්න පුජ්‍යලයක් ගාව තියෙන ඒ යම් ලක්ෂණ හයක් හෝ හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඔය ඇවිල්ලා එකම එක කාරණාවක් විතරයි අපි ඔය කතා කළේ. ඒ කියන්නේ වරදක් සිද්ධ වුණොත් ඒක සංගවන්න නැතුව ප්‍රකාශ කිරීම කියන එක ඒක නිවර්දි කරගන්න උත්සාහවත් වීම කියන එක ඒක ඇවිල්ලා එක ගුණයක්. තවත් හැබැයි ගුණ හයක් තේනවා. උදාහරණයක් වශයෙන් අර අපි අද කතා කරපු අර ඕනම ක්ලේශයක් හිතේ පහළ වුණොත් එයාට ඒක දැනුවත්වමයි ඒක තියෙන්නේ. දැනුවත් විතික්‍රමණයක් වුණත් දැනුවත්වමයි විතික්‍රමණයක් වෙන්නේ. ඒ කියන්නේ එයාට හොරෙන් එයාට එයාගේ ඇස් වහලා ක්‍රේෂයක් පහළ වෙන්න බෑ. ඒතර ඒක ඇවිල්ලා එතන පහසු එකක් නෙමෙයි. දැන් හිතන්න දරුවෙක් වෙන්න පුළුවන් වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. එයා යම් වරදක් කරන්නත් පුළුවන්. හැබැයි ඒ කරද්දී මේ කෙලෙසේකට අහු වෙලයි මේ කරන්නේ කියලා දැන දැන තමයි මේ කරලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒක කරනවා කියලාවත් නියමයක් නෑ. ඒක නොකර ඉඳීම තමයි වැඩියෙන් තියෙන්නේ. දැන් ක්‍රේෂයක් පහළ වුණා. අපි හිතමු ද්වේෂයක් පහළ වුණා. දැන් ඉතින් කෙනෙකුට බනින්න හිතුණා දැන් වෙන ද්වේෂය තියෙනවා ද්වේෂය දැකගෙන එයා ඒක එතනින්ම හැන්ඩල් කරගත්තා ඉන් එහාට ගියේ නැහැ. ඒතොර අර ක්ලේශය හිතේ පහළ වුණ බව හොඳටම දැනගෙන තමයි එයා කටයුතු කළේ. ඉතින් ඒක ඒ පරිඋත්ථාන මට්ටමේ පහළ වෙන ඕනම ක්ලේශයක් වශයෙන් හඳුනා ගැනීමේ කුසලතාවය තවත් ලක්ෂණයක් වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ තව දැන් හිතන්න දැන් එයා බණ භාවනාවක් කරන සීලයක් සමාධියක් ප්‍රඥාවක් දිනු කරන කෙනෙක්. ඒ නිසා හැබැයි යාට යම් යම් වගකීම් පැවරලා තිනවා වැඩ පැවරලා තිනවා. ඉතින් ඒවෙත් නිරත වෙන්න සිද්ධ වෙනවා. එතකොට බුදුහාඳුරු කියන හැබැයි මෙයා අවස්ථාවක් ලද වහාම තවදුරටත් අර තමන් වඩන ප්‍රතිපදාව දිනු කරන්න තවදුරටත් ඒක වඩන්න උත්සාහන්ත වෙනවා. ඔන්නේ ගුණයක් තියෙනවා. ඊට පස්සේ මෙයා ධර්මයක් අහුන්カン දෙනකොට හොඳට ඒ විතර කන් යොමු කළා ඒක අහනවා. ඒක තවත් එකක්. ඊට පස්සේ ඒ අහන ධර්මයේ හරහා එයා තුලත් අර වඩපු ධහමක් තියෙන නිසා හොඳට ඒකත් එක්ක කනෙක්ට් වෙනවා. ඒකත් එක්ක සමගාමී වෙනවා. ඒක හරහා පුදුම බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්නවා. මොකද මේ තමන් වඩන ධහමමයි ප්‍රකාශ වෙන්නේ. තමන්ගේ ගුණයමයි ප්‍රකාශ වෙන්නේ. තමන් යන මාර්ගයමයි ප්‍රකාශ වෙන්නේ කියලා අර ඒකත් එක්ක පුදුමාකාර ඒකාත්මීය වීමක් සම්බන්ධ වීමක් හදවතින් බැඳීමක් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒත් තවත් එකක්. තව ඔන්නේ වගේ ඉතින් පැති කීපයක්ම පෙන්නනවා මේ සෝතාපන්න පුජ්‍යලයේ තියෙන ලක්ෂණ වශයෙන්. ඉතින් ඒවා බුදුහාඳුරු කියන්නේ මේවා නැවත නැවත බලන්න. මේවා විමසන්න. තමන්ගේ හිත තුළ මේවා ක්‍රියාත්මක වෙනවද? මේ වගේ හැකියාවන්, මේ වගේ කුසලතාවයන් මේ හිතේ දැන් බලපවත් වෙනවද කියලා නැවත නැවත විමසන්න කියන කාරණේ තමයි කියන්නේ. ඒ නිසා දැන් ඇතැම් දේවල් ඇත්තටම කල්චර් එක නිසාම ආවයි කියලා කියන්න අමාරුයි. ඒ කියන්නේ යම් මහත්ය කිව්වාගේ යම් යම් ගුණ තියෙන්න පුළුවන් අපිට අපේ ස්වභාවයෙන්, අපේ වැඩිහිටියෝ නිසා, අපේ දෙමව්පියෝ නිසා ඒ ගුණ ඇති වෙලා තියෙනවා. හැබැයි ඔක්කොම එහෙමයි කියලා කියන්න බෑ.
ධර්මදේශනාවලදී අහගෙන ඉන්නකොට මම ඒක හුඟක් වෙලාවට සම්සන්දනය කරනවා. ඒක මට හොඳට තේරෙනවා. ඒ තේරෙන එක මම රිලේට් කරගන්නවා කොහොමද මට මේක වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ ප්‍රෝග්‍රෙසිව්ලි ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා කියන එක මට හොඳටම තේරෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ, ඒ ටික තමයි මට දැනගන්න ඕමනා ඇතිපේ තුනවන් සරණයි.
හොඳයි හොඳයි, පෙරවන් සරණයි.
ඊළඟ දහම් ගැටළු අනුලක් ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි පින්වත් ස්වාමීන්
වහන්සේ.
ඔව්. කලින් ප්‍රශ්නයක් සාකච්ඡා කළා නාම රූප ගැන.
ඔව්.
නාමයක් වශයෙන් ඇඳි වේදනා සංඥා සංකාර පස්ස මනස්ක. එතකොට ඒ අවස්ථාවේදී නාම රූපයක් ඇති වෙනවා කියන කිව්වා. එතකොට මට පැහැදිලි වුණා නාමයකදී රූපයක් ඇති වෙන්නවද නැද්ද කියන එක.
මෙහෙම කියත හැකි. අතම දැන් හිතන්න දැන් අරූප ලෝකයකදී අරූප ලෝකයක ගත කරන කෙනෙක් එතන යාට තියෙන්නේ නාමස්කන්ධ විතරයි. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරනේ එතන තියෙන්නේ. එතනදී අතර අපිට රූප ගැන කතා කරන්න විදිහක් නැහැ. මොකද යා ඉන්නේම අරූප ලෝකයක. හැබැයි යාගේ හිතේ රූප ඡායාවන් මහල වෙන්න පුළුවන් ඉතින්.
ස්වාමීන් වහන්සේ මෙතන ස්පර්ශයක් ඇති වෙන්නේ නාමයේ ස්පර්ශ කිරීමේදී රූපයේ ස්පර්ශ කිරීමෙන්.
ඔව් නාමයේ ස්පර්ශ කිරීමෙන් කියලා කියන්න පුළුවන් ඉතින්. මොකද රූපයක් කියන එක භෞතික වශයෙන් සතර මහා ධාතුන්ගේ ස්පර්ශයක් සිද්ධ වීමම අත්‍යවශ්‍ය නැහැ ඉතින්.
එයාන.
ඔව්.
හොඳයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ වාසිත
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ශාන්ති මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
දෙවන ස්තනයේ ගෞරවනීය පීම ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ ශක්තියයි පුද්ගලයේ අභ්‍යන්තරින් දැක්කවරු ඒ හමු වුණොත් Tamanට ඒ කියන්නේ බාහිර රූපය අභ්‍යන්තර රූපය කියන්නේ උපාදාය රූපේනේ. ඒක Taman වැටහුණොත් මේක බොරුවක් කිය. මේක සත්‍යක් නොවේය කියලා තමන් අවබෝධයෙන් ඥානයකින් වටහා ගත්තා. නිකන් නෙමෙයි. එතකොට ඒ අවබෝධය ඒක බොරුවක් වි වැටුනොත් තමන්ට පංච උපාදානස්කන්ධයක් හදවතේ උපදින්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? අනික ඒ වගේ අවබෝධ වීම මැචේ ඥානෙද්ද කියලා දැන් කැමති. එතකොට ශුන්‍යතාවය තමයි ඔය අවස්ථාවේ දකින්නේ ස්වාමීන් වහන්සේ. ඔබට බාහිර රූපය අභ්‍යන්තර උපාදාන රූපය කොහොමත් අපි ස්පර්ශ වෙන්නේ නැහැ මේ අවස්ථාව. එතකොට ශුන්‍යතාවට දකිනවා එකකින් එහාට යන්න ඕනද තව නිවන ගැන අවබෝධ
කරගන්න. ඔව් අතන මෙහෙම කියත හැකි. දැන් يعني අපිට ස්කන්ධ තියෙනවා. ස්කන්ධ අපි ගාව තියෙන කෙලෙස් නිසා උපාදාන වෙවි යනවා. එතකොට අපි ඒවා උපාදානස්කන්ධ වශයෙන් හඳුන්වනවා. නමුත් අපි විපස්සනාවක් වඩන්න ඒ උපාදාන කිරීම අඩුවීම හරහා දැන් අර ඒවා නිකන් හුදෙක් ස්කන්ධ බවට පත් වෙනවා. හුදෙක් සංස්කාර බවට පත් වෙනවා. නමුත් ඒකට දැන් උපාදානයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර උපාදානයක් සිදු නොවන தත්ත්වය අපි පවත්වා ගන්නව නම් ඒක තමයි ප්‍රතිපදාව වෙන්නේ. ඒක තමයි තවදුරටත් අපි පවත්වන්න තවදුරටත් ඒ තුල හික්මෙන්න උත්සාහත් වෙන්න තියෙන්නේ. එතකොට දැන් එහෙමනම් දැන් වෙලා තියෙන්නේ දැන් ඒ தත්ත්වය ප්‍රවත්වූ පමණින් අපිට 100%ක් දැන් අපේ හිතේ කෙලෙස් නැහැය අනුසය ධර්මයන් පවා අපේ හිතෙන් ඉවත් වෙලාය කියලා එකපාර නිගමනය කරන්න බෑ. ඒ නිසයි අපි තවදුරටත් මේ ගමන යන්න තියෙන්නේ. මොකද උපාදාන නොකිරුණාට ඉදිරියේදී උපාදාන වෙන්න හැකියාවක් තියෙනවා. මොකද තාම අනුසය හිතේ තියෙන නිසා. ඔන්නයි අවධානම තාම තියෙන නිසා තවදුරටත් ඉතින් පරිස්සමේ තව මේ ප්‍රතිපදාව වඩමින් ඉදිරියට යන්නයි තියෙන්නේ. ඒක කලබලේ කරන ගමනක් නෙමෙයි. ඒක විවේකනිසිතං විරාගනිසිතං නිරෝධනිසිතං ඔස්සග්ග පරිණාමින් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඒකයි. දැන් යන්න තියෙන නිකන් විවේක ගතිය එක. හිතට වැඩි යමක් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන නිකන් යන ගමනක් තියෙන්නේ. ස්වාභාවික යෙදුමක් තියෙන්නේ. අන්නේ ස්වාභාවිකව යෙදෙන්න ඉඩ දීලා අමුතෙන් කරනවා කියන හැඟීමක නෙමෙයි නිකන් කෙරෙන භවනාවක යෙදෙන ස්වභාවයක තමයි යන්න තියෙන්නේ. එතකොට බාහිර දේවල් සම්බන්ධයෙන් දැන් එයාගේ හිතේ තියෙන විරාගී ගතියක් ඊට පස්සේ සංස්කාර සමනේ වෙච්ච ගතියක් ප්‍රපංච සමනේ වෙච්ච ගතියක් විතර්ක සමනේ වෙච්ච ගතියක් තණ්හාව ෂය වෙවි යන අඩුවෙවි යන ගතියක් හිත නිරන්තරයෙන් එතකොට නිදහස් කර කර යන ගතියක්. ඒක තමයි බුදුහාඳුරෝ අවධාරණය කරන්නේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමින් කියලා එහෙම විස්තර කරන්නේ ඒකයි. ඉතින් එතකොට අපි උපාදාන නොකර සිටීම වැදගත්. ඒ උපාදාන නොකර සිටීමෙන් ওই වගේ ප්‍රතිපදාවක තව ඉතින් ඉදිරියට යෑම වැදගත්.
එහෙමයි ස්වාමීනි. ඒක තත්ත්ව විපස්ස කියන්නේ මනසිකාර කරන කියන්නේ තොයි කිම නේද?
ඔව් ඉතින් ඒ කියන්නේ දැන් එතන අනහරි එතන විපස්සනා කරන්න. හොඳයි. හොඳයි. බන්දුජිය මහත්තයා මම කියන්න.
අවසාන සවිරස අර මේ යෝෂි මහත්මිය අර ඉදිරිපත් කරපු මේකේ ප්‍රශ්නේදී එතකොට මේ මහත්මිය ක්‍රියා කරපු ආකාරය එතනදී පරිඋත්ථාන විතික්‍රමණ මට්ටමට කෙලස් නොයෙන්න ඒ මහත්මිය කටයුතු කරා.
තියෙනවා අනිවාර්යෙන්. ඉතින් ඒක තමයි, ඒ කියන්නේ හිතන්න දැන් අපි දැන් අනුසය මට්ටමේ තිබි දැන් එතරම් ලස්සන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි එතකොට දැන් අනුසය මට්ටමේ තියෙන ක්ලේශය පරිඋත්ථාන මට්ටමට ආවහම තමයි අපි දැකගත්තේ. එතනින් අපි තේරුම් ගත්තා මෙහෙම එකක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා කියලා. ඊට පස්සේ අපි ඊළඟ අවස්ථාවේදී ඒ පරිඋත්ථාන මට්ටමට එන්නත් නොදී මේක උපක්‍රමශීලීව වළක්වා ගනිමින් යනවා. හැබැයි මෙතන එක පැත්තකින් විතර අපිට ප්‍රශ්න කරන්න වෙනවා. එකපාරක් අපි මේ ක්ලේශය දැකගත්තාම ඇද්ද? නැත්නම් එකපාරක් නෙවෙයි අපි 10 පාරක් කියලා අපි දැකගත්තා. දැකගෙන ඊට පස්සේ ඒකෙන් හිත මුදවා ගනිමින් ඒකට පැන නගින්න නොදී මතුවෙන්න නොදී අපි ආරක්ෂා වෙමින් යනවා. ඒ ප්‍රතිපදාව වැරදිද කියලා එහෙනම් ප්‍රශ්නයක් එනවා.
ඔව්. ඉතින් අර ඇත්තටම හඩුසේ මට්ටමේ ඒක තුරන් වෙන්න නම් ඇත්තටම අර දිත්තේ දිත්තමත්තම් භවිස්සති මේ වගේ ස්වභාවයක්ම පැවතිලා යාට ඇවිල්ලා ඉල්ලුවොත් දුන්න. එහෙම ඒ වගේ
ස්වභාවයකට මේ අපි දැන් මේ කතා කරපු ඒ මහත්මිය කතා කරපු එකේදීත් එයා පවත්වන්න ඕනේ හිත නිතරම මේ අනිශ්චිත බවක. එයා හිත පවත්වන්න ඕනේ නිකලස් බවක. හිත පවත්වන්න ඕනේ උපාදාන නොකරන තත්වයක. එහෙම පවත්වා ගනිමින් හිත කොහෙවත් රඳවන් නැතුව පිහිටවන් නැතුව පවත්වා ගනිමින් යන මාර්ගය තමයි තව තවත් දියුණු කරන්න තියෙන්නේ. ඒක දියුණු කර කර යනකොට හැබැයි ඔන්න හිතන්න දැන් යම් අවස්ථාවදී මතුවෙනවා අර ක්ලේශේ මතුවෙනවා. ඒ මතුණාට පස්සේ තවස්ථා කීපයකදී ආ ඒක දැක දැක අත්හැරලා දානවා. ඊට පස්සේ හැබැයි ශක්තිමත් වෙනවා ඒ ක්ලේශයට මතුවෙන නොදීම අත්හැරලා දාන්න. නේද? එතකොට මට නම් හිතෙනවා ඒකේ වරදක් නැහැ කියලා. මොකද යා දැක මේ දැකලානේ අතහැරලා දැම්මේ. මේ අවස්ථාවේදී මෙන්න මේ බඳු ක්ලේශයක් පහළ වෙන්න පුළුවන් කියලා ඒ අවදානම දැකලා පරිස්සම් වුණා ඒ ක්ලේශය පහළ නොවි පවත්ව ගන්න. එතකොට ඉතින් මං හිතනවා වරදක් නැහැ කියලා. එතකොට ඉතින් අරක අහෝසි වෙලා ආවි. මොකද ඒ ට්‍රැක් එක ඕපන් වෙන්නෙම නැහැ. ඒ පැත්ත වැඩ කරන්නෙම නැහැ. අපි 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 කොහොම අර නික්ලේශී බවම පවත්වගෙන යනවා.
අපි එහෙම කරනකොට අපි කියන්නේ ඒක යටපත් කරගෙන කාලයක් ඉන්දියට ගියහම ඒක අහෝසි වෙනවා කියලා
එහෙම හිතන්න පුළුවන් කියලා තමයි මගේ නම් අදහස. මොකද ඒ කියන්නේ අපිට ඒ කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ නැහැ. හැබැයි දත් මිටි කාගෙන යටපත් කරගෙන ඉන්නවා කියලා. මොකද මෙතෙන්දී එතනත් ලොකු විශේෂ වැදගත්කමක් තියෙනවා. දැන් අපිට ඕන නම් පුළුවන් නිකන් ක්ලේශේ යටපත් කරගෙන ඉන්නවා දත් මිටි කාගෙන ඉන්න දෙන්නෙම නැහැ. හැබැයි අර අපි වඩන ප්‍රතිපදාවේ ඒක නෙමෙයි කියන්නේ. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං කියනකොට ඊළඟ වස්සග පරිණාමයෙන් කියනකොට එහෙම තත්ත්වයක් පවත්වන්න බෑ. අරකට පටහැනිනේ. අපි වඩන ප්‍රතිපදා හැමතිස්සම නිදහස් ප්‍රතිපදාවක්. හිත සැහැල්ලුවෙන් තියෙන්න ඕනේ. කිසිම ස්ට්‍රෙස් එකක් තියෙන්න බෑ. කිසිම ආතතියක් තියෙන්න බෑ. ඒතොර හිත තියෙන නිකන් ඔහේ මතු පිට. ඉතින් ඕන හිත මතු පිට තියෙන නිසා, નિરાයාසයෙන් තියෙන නිසා, කිසිම ආයාසයක් යොදන්නේ නැති නිසා අර ක්ලේශය මතු වුණොත් ටක් ගාලා මතු වෙන්න අවස්ථාව එමට තියෙනවා නේද? ඒ නිසා අපි මේ කකුලෙන් පාගගෙන වළක්වා ගැනීම නෙමෙයි මේ කතා කරන්නේ. කකුලෙන් පාගගෙන නම් වළක්වා ගන්න මේක වැරදි. දැන් මේ කතා කරන්නේ අපි නිකන් හරිම සැහැල්ලුවෙන් ඉන්නේ හිත. හිත කිසිසේත්ම ආයාසයෙන් කෙලස් වළක්වාගෙන පාගගෙන ඉන්නව නෙමෙයි ඕන වෙලාවක මතුවෙන්න අවස්ථාව දීගෙන අපි ඉන්නේ. නේද? ඒ ඒ ඒ අවස්ථාව දීගෙන ඉඳිමින්ම අපි මේ ගමන යනවා. හැබැයි මේ දැන් හිතන්න එහෙම යන ගමනේ අපි දන්නව නම් අතෙන්දි අර වගේ අවස්ථාවකදී ක්ලේශය පහළ වෙන්න පුළුවන් කියලා අවධානමත් අපි දන්නවා. එතෙන්දි අපි නිකන් මේ සූදානම් ශරීරයෙන් එතෙන්ට යනවා. හිත තද කර ගැනීමක් හිර කර ගැනීමක් නෙමෙයි. එතෙන්දි අපි වෙන ඒ කියන්නේ ඊතන උපක්‍රමශීලීව එහෙම නැත්නම් ඊට ප්‍රතිවිරුද්ධ දේ එතෙන්දි දැන් අර යා කිව්වා වගේ ඒක දැන් ඉල්ලන්න කලින්ම යාට දීලා දානවා. ඉතින් එතකොටත් අපි මේ හිත තද කරගෙන හිර කරගෙන දත් මිටි කාගෙන දීලා දැමීමක් නෙමෙයි කතා කරන්නේ. සැහැල්ලුවෙන්ම දීලා දාන්න ඕනේ. ඒතර එතන දීලා දැම්මට පස්සේ ඉතින් ආයේ හිතේ පහළ වෙන්න පුළුවන් කෙලස්. ඒව ගැනත් දැනුවත් වෙන්න ඕනේ.
ඒකම ඉල්ලන්න කලින්ම දෙනවා කියන සිතුවිල්ල එද්දී අනුසය මට්ටමේ යම් කිසි එකක් තිබිලා නේද ස්වාමීනි? එහෙමයි මට හිතුනේ.
බලන්න ඕනේ ඉතින් නේද? හිත නිකන් එයාත් එක නිකන් ගැටීමකින් මෙයා ඉතින් ඉල්ලුවාට පස්සේ මම දෙන්න ඕනේ ඊට වඩා හොඳක් දීලාම දානවා. එහෙම කියලා අර ගැටීමකින්ද මේක දෙන්නේ. බලන්න ඕනේ ඉතින් ඒ තමන්ගේ හිතේ දිහාම බලන්න ඕනේ කොහොම මොන වගේ ආකල්පයකින්ද මම මේක දීලා දාන්නේ. මෙයාගේ මේ කරදරෙන් ගැලවෙන්න දීලා දානවාද? මෙයාට පාඩමක් උගන්වනවා කියලා අදහසින් දීලා දානවාද? නිකන් පලි ගන්න දීලා දානවාද? නේද? බලන්න වෙනවා.
එහෙම නැත්තම් ඉතින්
එහෙමත් කියත හැකි. ඔව්. දැන් ඇත්තම සියුම් පැති. ඇත්තම හොඳයි. ඉතින් ඔයා කතා කරන එක බොහොම සියුම් පැති කෙලස් වල එන නිකන් අපිට එකපාරට තේරුම් නොයන පැති. ඉතින් අපි ඒවා තේරුම් ගනිමින් උත්සාහ කරමින් හිත කෙලෙසුන්ගෙන් මුදවා ගනිමින් ඉදිරියට යන්න තමයි තියෙන්නේ.
මේයි සබුල කාලය ගත්තා.
හොඳයි.
හරි. හොඳයි.
තේරුවන් සන්නයි. හොඳයි පින්වත්. එහෙනම් අද දවසෙත් අපි පැයකුත් විනාඩි 10ක වගේ කාලයක් ධර්ම දේශනාවයකට සහ ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තවතාචාදී ගාථා සජ්ජහනා කරමු. එත්තවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ දෙපා නැමද අප සැමර නමස්කාර කිරීමට අවසරයි. සීල වන්තං ගුණ වන්තං පුඤ්ඤක්ෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් අස්සින් තුම් වන්දි තුම් වරම් සාරි පුත්තාදි තේරානං ආගතම් පටි පාටියන් සත්තා සීල දයාවා සම්බුද්ධ පුත්තන්න මාමහන් තෙරුවන් සරණයි ගරුණය පින්වත් සාමීන් වහන්ස ඔබ වහන්සේට අපි නිතෝ නිරෝගී සුවතාවය ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.